තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට කොහොමද?
හොඳයි. මේ තියෙන ටිකක් වයිබර කාලගුණයක් හොඳට වැස්සා. දැන් නම් මේ වැඩසටහන අනිද්දාද ඕදෝ පෑවුවා.
මේ වාසනාව. සාදු සාදු සාදු. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි වැඩසටහන ආරම්භ කරමු. නැවත වතාවක් ඔබ වහන්සේ නමදී සාදු සාදු සාදු. එහෙමනම් අපි සුපුරුදු පරිදි මේ දැන් පටන් ගන්න යන්නේ සතිපතා කරන කමඨං සුද්ධ කිරීමේ සහ භාවනා කමඨං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් මම අති ගෞරවයෙන් ආරාධනා කරනවා අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දේපා නැමද අපේ කමඨං සුද්ධ කිරීමේ වැඩසටහනින් අපේ දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ, අද දවසේ අපිට ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. ඊට කලින් මම උදේකින් ආරාධනා කරනවා අපේ මේ වැඩසටහන සම්බන්ධයෙන්, මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යම් උපදේශක් ඔබ වහන්සේගෙන් ලබා ගැනීමට මේ සම්බන්ධයෙන්. සෝ උදේ
හොඳයි හොඳයි නේද? සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ, නිරෝෂයි. මමයි මේ කතා වෙච්ච දෙයක් ගැන මම මේ ඔබ වහන්සේගේ උපදේශක බලාපොරොත්තු මම මේක ඉදිරිපත් කරන්නේ. කමඨහන් වාර්තා ඉදිරිපත් කරනකොට අපි දකිනවා ඒ සමහර වාර්තා ගොඩාක් දිගයි, විශේෂයෙන්ම වාචිකව ඉදිරිපත් කරන කමඨහන් වාර්තා සමහරලා ගොඩක් දිගයි. නිරෝෂට මටයි මුණා වුණේ ඔබ වහන්සේගෙන් අහන්න, ඒ ඉදිරි කමඨහන් වාර්තා ඉදිරිපත් කරනකොට ඇතුළත් විය යුතු කරුණු කියලා යම් කිසි ෆෝමැට් එකක් ඒවක අපි හදාගත් ගන්න එක හොඳ වැඩක්ද, එහෙම කරන්න එපාද? ඒ වගේම වාචික ප්‍රශ්නයක් නම් ඒකට අපි දෙන කාලය අපි විනාඩි මෙච්චරයි කියලා එහෙම එකක් අපි දාන එක හොඳ වැඩක්ද නරක වැඩක්ද, කරන්න එපාද එහෙම කියන කේ වගේ උවහන්සේ උපදෙසක් ගන්න කියලා හිතුව අද වැඩසටහන පටන් ගන්න කලින් ඒක මම අපි අහන්න හිතුවේ ස්වාමීන් වහන්සේ.
ඉතින් උවහන්සේ කියන අපි හදපු ඒක ෆෝමැට් එකක් තියෙනවා. ඉතින් ඩිලා ඉන්න කාලේ හැදුවේ දැන් ඉතින් ප්‍රියංකා ගාවේ එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා ওই දෙන්න ඒගොල්ලොත් එක්ක සම්බන්ධය පවත්වන්න කමඨාර්ථ වාර්තා ලියමින්ති පන්ඩි ස්වාමීන් වහන්සේ දීලා තියෙන උපදේශ පන්තියක් අපි ලියලා දැන් ඉතින් අවුරුදු 8ක් 10ක් වෙනවා. ඒක දෙක වාචික හෝ මේවා නැතිව වෙලාවලුත් වෙනවනේ. ඒක නිසා මොකක් හරි එන එක එක පැත්තක හොඳයි. ඉතින් ඒ වයිදී ප්‍රයොරිටි එක දෙන්න කැනඩා USA වලට. ඊට පස්සේ තමයි අනික් අයට තියෙනවා. මොකද අනික් අයට ඕනලා කරනවා අපි මේ උදේ පාන්දර මේ වැඩේ දෙන්නේ වරක් කාලාට ඔය කාල පරාසය අල්ලගෙන ඉත තියෙන වෙලාවට අනික් අයට දෙනවා. ඒ වගේ මට මතක් කරන පණිවිඩයක් තියෙනවා. අපි දෙපාර්තමේන්තුවත් එක්ක කරගෙන ගිය වැඩවලදී මේ විවිධ පැති වලින් ගියා. දැන් ඉන්නේ කෙලින්ම මේ විෂය නිර්දේශයට සතිය ඇතුල් කිරීම. ඒකෙදි කාගෙත් සතුට පිංස කියන්න පුළුවන් ඇතිවේසි සාකච්ඡා අනුව මත්තර කරන ප්‍රතිසංස්කරණවලදී, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී සතිය කියන මාතෘකාවට සුමානකට පැයක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි මගේ ඉල්ලීම ඇහුවට පස්සේ මං කිව්වා මට ඕනේ ඊට වැඩිය කියලා. මොකද හේතුව මං කිව්වේ හැමදාම ඉස්කෝලේ පටන් ගන්නකොට විනාඩි 10ක් දෙන්න. ඒකට මේ එතන විනාඩි 50ක් තියෙනවා. ඉන්ටර්වල් එකෙන් පස්සේ විනාඩි 5ක්වත් අපිට දෙන්න. ඒකට විනාඩි 25ක් යනවා. ඊට පස්සේ අපිට එක කාලච්ඡේදයක් දෙන්න කියලා. ඉතින් ඒකට මේ අපේ උපාලි සේතර මහත්තයා, ඒ කියන්නේ ප්‍රතිසංස්කරණ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යතුමාගේ ලේකම්තුමා කතා කරලා කිව්වා සංස මේ ඒ තිය විශ්සරයි හැම දවසේ විනාඩි 30ක කාලයක් අපි ඒ වගේ වැඩවලට යොදලා තියෙනවා. 1:30ක් එක දවසක් අපි ප්‍රින්සිපල් ගෙමන අපිට දෙනවා. තව දවස් දෙකක් ෆිසිකල් ට්‍රේනින් වලට දෙනවා. තව දවස් දෙකක් සතියට දෙනවා. ඉතින් ඒක නිසා මේ සතියට විනාඩි 60ක් දැන්න දීලා තියෙනවා සුමානෙකට. ඉතින් ඒක නිසා මං කෝ එනවා ප්‍රින්සිපල් කී විනාඩි 30ක් ඉල්ල ගන්නම් කියලා. ඔය ඒකේ ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඊට පස්සේ මේ අපිට විනාඩි 50ක් විතර මං ඉල්ලනවා. නෑ විනාඩි 100ක් විතර. 60ක් හම්බෙලා දෙනවා. ඉතින් යනවා අපි ඉස්ලාම දැන් කරන්න හදන්නේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. එහෙනම් සතිපස්සලේ 50ක් කිලෝ ඒගොල්ලන්ගේ 300ක් දාලා කරන්න අපි ඔක්කොම සැලසුම් කරා ලබන 15 වෙනිදාට. අයිති එතකොට තාම දෙපාර්තමේන්තුවට බැරි වුණා මේ ඒකට ටික 300 තෝරගන්න. තෝරගැනීම පිළිබඳ සාකච්ඡාව තියෙන්නේ 16 වෙනිදා. නමුත් සතිපාසලේ අපි කියපු කට්ටියට අපේ කට්ටියට අනවුන්ස් කරලා අපි පොඩි රිහර්සල් එකක් කරා මායි චන්ද්‍රතර හමුදුරෝයි. ඊට පස්සේ දැන් 180ක් වැඩි ගාණක් දැන් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඊයේ දිදි දිදි සාකච්ඡාවක් කරනකොට කැනඩා USA වලට මේ පණිවිඩය කියලා නැහැ කියලා තමයි දැනගත්තේ අපි අපි රාජිකාට කියලා තිබ්බා. චමිලට අයියව මතක් කරා ආයෙසරයක් ඒගොල්ලන්ට කියලා කවුරු හරි ඕගොල්ලෝ දැනට සතිපාසල් කරන ඉස්සරහට කරන බලාපොරොත්තු වෙන අය දැනට පළවෙනි සැවකටසට අපි කරන්නේ ඉන්ෆෝමල් සතිපාසලේ ආයතන විතරයි. කැමති නම් ඩිපාර්ට්මන්ට් වලටත් එන්න පුළුවන්. ඒගොල්ලන්ට සර්ටිෆිකේට් එකක් දෙනවා මාස්ටර් ට්‍රේනර්ස්ලා. ඊට පස්සේ අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකොට ඩිපාර්ට්මන්ට් එකේ 300ක් හරි 500ක් හරි දාලා කරනවා. ඒකට අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අය මේ අධිකරණ සහ ඊරකන්ද උරුල කට්ටිය කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ කියන එකෙන් අදහස් කරන්නේ කැනඩා US වල කවුරු හරි ඉන්නවා නම් මේ ඒගොල්ලෝ දැන්ම ඇප්ලයි කරන්න. දැන් Google ෆෝමැට් එක ඇවිල්ලා තියෙන ඇප්ලයි මේ කැන්ඩිඩේට්ස් කෙනෙක් ෆිල් කරන්න ඕනේ. ඒක තනිදුත් එක්ක සම්බන්ධ වෙලා කැමැති කට්ටිය ඉන්නවා නම් ඒකට සම්බන්ධ කරන්න. එතකොට අපිට සුමානයකට සිෂන් දෙකයි, එක සිෂන් එකට පැය දෙකයි. 15 වෙනිදා පටන් අර ගන්නවා. 15 වෙනිදා හැන්දෑව 5 සිට 7 වෙනකන්. ඊට පස්සේ 22 පටන් ගන්නවා. 2 5 සිට 7 දක්වා. ඊට පස්සේ 15යි 17යි 22යි 24යි ඒ විදිහට දින ටික නම් කරලා තියෙනවා. ඔයගොල්ලෝ කට්ටිය සම්බන්ධ කරගන්න. එතකොට ඒකෙදී සතියේ පාසල කොහරද මෙහෙවන්නේ? දත යුතු කරුණු ඔයව දැන් කතා කරපු කමඨාන් සුද්ධ කියන වගේ දේවල් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට සම්බන්ධලා ඉන්න කට්ටිය මේක ඇසේවා. අනිත් අයට රාජිකාට කතා කරලා කියන්නේ රාජිකාට අධිකට. මේ කැමති කෙනෙකුට ඇප්ලිකේෂන් දාන්න කියලා.
සම්නස රාධිකා අබේසේකර මේ නෝත් ඇමරිකා ඉන්නේ මේ ස්පෙෂල් කෝල්.
ඔව්.
රාධිකා ආන්ටි මං හිතන්නේ එතන ඉන්නව වෙන්න ඕනේ.
ඉතින් මේ පණ තියනවා කියලා පොඩක් බලපන් තට්ටු කරලා.
නෑ අද නෑ
ස්වාමිනාස්. සාමාන්‍යයෙන් ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකේ.
ඒ තමයි දැන් පහුගිය ටික මම කිව්වා ඉන්ටර්නැෂනලි ඉන්න කට්ටියගේ ලයිට් එකක් හදලා දෙන්න කියලා. ඒකට ඕස්ට්‍රේලියාවෙන් ඉන්න රෙස්පොන්ස් ඇවිල්ලා තියෙනවා. කැනඩා USA වලින් නෑ.
අපි බලන්න
මට ඊමේල් එකක් මිස් වුණාද දන්නේ නැහැ. මට ආපු එකක් එහෙමනම් සමහරවිට
නෑ. නිරෝෂ්ඨ ආවේ නෑ. රාජිකායෙන් කාටවත් ගිහිල්ලත් නැහැ කියලා මම දන්න තාලට.
ඔව් මට ස්වාමිනාසර WhatsApp groups කිහිපයක් තියෙනවා. ඒකේ සමහරවිට ඒකින් ආවද දන්නෙත් නැහැ. මං හිතන්නේ මම
හම්බුනේ group එකට ඇවිල්ලා ඊයේ හරි ආවේ පෙරේදා හරි. නමුත් රාජිකාට මං කියලා මේ කට්ටිය සූදානම් කරන්න කියලා ගොඩක් කල් මේ ඒක පණිවිඩය ඇවිල්ලා තිනවා ප්‍රොසෙස් වෙනවත් දන්නේ නැහැ. මම ඒකයි මතක් කරේ.
මම ස්වාමිනාද තරදුත් එක්ක අපි සම්බන්ධ වුණා නේ. ඕක ගැන ප්‍රොපර්ට අකන් බ්ලොග් වෙන්නේ.
ඔව් ඊයේ දවසේම කතා කරා. අපි මේක මතක් කරගත්තා අද. අපි මතක් කරගත්තා අපි අද ඔයගොල්ලන්ට මතක් කරන්න කියලා.
හොඳයි ස්වාමිනාස. සත්‍යපාසල ටීචර්ස් කියන එකෙන් මම තරින්දුව කනෙක් වෙන්නම්. ඒ සම්බන්ධයෙන් ස්වාමිනා. උදේ ඔයාට පුළුවන් වෙන්නේ එතකොට කතා කරගන්න ඒ සම්බන්ධයෙන් කොල්ලිකත් එක්ක අපි කතා කරමු හෙට.
ඔව් 12 වෙනිදාට 10 වෙනිදා ඉස්සෙල්ලා රෙස්පොන්ඩ් කරන්න.
හොඳයි ස්වාමිනාස්.
හොඳයි ස්වාමිනාස්. හොඳයි එහෙනම් ස්වාමිනාස් මම ලිඛිත ප්‍රශ්න වලින් අපේ වැඩසටහන පටන් ගන්නම්. ගරුතර ස්වාමින්වහන්ස. පරයන්කයට පැමිණ වාඩි වී මූල කර්මස්ථානය වන ආනාපාන සතියට සිත යොමු කරමි. මුලදී ආශ්වාසයේ සිහින් සුළං ධාරාවක් ලෙසද ප්‍රාශ්වාසයේ කැඩි කැඩි යන වයිබ්‍රේෂන්ස් ලෙසද දැනේ. ටිකකින් ආශ්වාසය හා ප්‍රාශ්වාසය එකතු වී තනි වයිබ්‍රේෂන්ස් ධාරාවක් ලෙස දැනේ. මෙම ධාරාව වරින් වර සිහින් වී නැති වී ගොස් නැවත මතුවේ. නැතිවන අවස්ථාවලදී සතිය කයේ වෙනත් ස්ථානයකට යයි. ශබ්ද ඇසුනොත් සත්‍ය ශබ්දයට යයි. නැවත කයට එයි. සිතුවිලි සමහර විට ඇවිත් යයි. මෙසේ මාරුන් මාරුවට අරමුණු මාරු වෙමින් පරයන්කේ ගත වේ. සමහර විට සිතුවිලි හරහා ගොස් ප්‍රපංචයන්ට යොමු වේ. නැවත එය හඳුනාගත් පසු ඉක්මනින්ම සතිමත් විය හැක. නැවත හුස්ම සියුම් වයිබ්‍රේෂන්ස් ලෙස දැනේ. වයිබ්‍රේෂන්ස් වලට සතිමත් වී බොහෝ වේලාවක් ගත වේ. සමහර විට පරයන්කේ පය පර්යංක පැය ඉතා ඉක්මනින් පසු වූ වාසේ දැනේ. මතකයේ ගැප්ස් ඇත සමාවෙන සෝනස. සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා වැඩ කටයුතු වලදී සතිය ඉම්ප්‍රූව් වී ඇති බව දැනේ. අසතිමත් අවස්ථා හඳුනා ගැනීමට ගතවන කාලය පෙරට වඩා අඩුය. නමුත් ගොඩක් වැඩවලට විශේෂයෙන් රැකියාවේ පරිශ්‍රණ කටයුතු වලදී මොටිවේෂන් එක අඩුවී වැඩ පොයින්ට්ලස් බවක් දැනේ. නමුත් ජීවිතය මේන්ටේන් කරගෙන යාමට එම වැඩ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව තේරුම්ගෙන එම වැඩ කන්ටිනියු කරමි. සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන මෙම රුචි අරුචිකම් වෙනස් වීම මැද අදිරිමත් නොවි ඉදිරියටත් සතිය දියුණු කර ගැනීමට උපදෙසක් ගෞරවයෙන් නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. තෙරුවන් සරණ.
ඔව් සමහර විටක ඔය අතරමැද අහුවෙන්නේ ගැප්ස් වල තමයි නිවන තියෙන්නේ. ඒ නිසා දැන් ගැප්ස් අහුවෙන්න පටන් ගත්තා. ඉතීකට බය වෙනකොට ඒ ගැප්ස් තේරෙනකොට කම්මැලිකමක් නිරසකමක් ඇති වෙනකොට ඒක බාධාවක් කරගත්තොත් ඒ කියන්නේ නිවනට බාධාවක් කරනවා. ඉතින් ඒක කොහොම ඒ නිවන් එහෙම නැත්නම් ඒ විමුක්තිය ලැබෙන එකේ පෙරනිමිති. අපි දන්න කිසිම දෙයකවත් අපි යොකරන කිසිම පරිේශණයකවත් ආර්ය පරිේශණේ හෝ නිවන නැහැ. එසේ ඒක කරන්න ජීවත් වෙනාට ඉතින් උපන්නාට මේ ලෝව යනවා විසක් කරන්න. හැබැයි ඒක කරනකොට මේ මැජික් එක දැනගෙන මැජික් බලන කෙනෙකුට වෙන දේ වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. ඒ වුණාට ඉතින් අපි ඒ දේ කරගෙන යනවා. නමුත් අර මේ අතරමැදි අවස්ථා මතකේ ගැප්ස් නැති අවස්ථාවල් වලට අවදි වෙන්න පුළුවන් බලන්න. ඒ අමාරු ටාස්ක් එක. මේ වගේ කෙනෙකුට පුළුවන් ඒක ගැන කරන්න. අපි යනවා ඊගාවකට.
අවසරයි ස්වාමීන් වහන්සේ. ගල්තර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. දුරස්ථ භාවනා වැඩසටහනට සම්බන්ධ වී දැන් වසරක් වුණා. උදේ පාන්දර පන්සිල් ගෙන ඉතිපිසූ ගාථාව කරණීය මෙත්ත සූත්‍රය කියා භාවනාවට වාඩි වෙනවා. ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි ආනාපානයේ හුස්ම හීන්වී ගියාට පසු සිතුවිලි අතරින් වරින් වර නැගෙන හුස්ම දිහා බැලීම සහ ආනාපානයේ විපරිණාමයේ දිහා බැලුවා. පරයන්කේ පැයක් භාවනා කරනවා. මෙලෙස සුමාන 3ක් පමණ ගත වුණා. උදේම පිබිද ඇඳෙන් නැගිටින්නේ නැතිව දැස වසාගෙන ඒමේ අත පෙරලි පෙරලි හිටි අවස්ථාවලදී දකුණු පැත්තේ නළල තුලින් කළුවරේ කාර් එකක ලයිට් එකක් ලයිට් එළියක් බඳු එළියක්ද තව දිනක ලොකු ආලෝකයක්ද තවත් දිනක කකුලේ ලොකු ජර්ක් එකක්ද වැනි අත්දැකීම් ඇති වුණා. මේවා සිදු වුණේ භාවනාවට පෙරයි. සමහර දිනවල භාවනාවට ලොකු ආශාවක් ඇති වෙනවා. සමහර විට කම්මැලි හිතෙනවා. පසුගිය දින දෙකෙහිම භාවනාවේදී හිස කඩා වැටීම සිදු වුණා. මෙයින් එක දිනක නොනවත්වාම හිස කඩා වැටීම සිද්ධ වුණා. නිින්ද ගියේ නැති බව විශ්වාසයි. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට මහත් යටහත් පහත්ව උපදෙස් ආයාචනා කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මේ ඔක්කොම කොලං සිද්ධ වෙද්දී නිතිපත භාවනා කරන්න පුළුවන් නම් ඒක හොඳ සුබ නිමිත්තක්. ඒක හොඳ ධෛර්යමත් ලක්ෂණයක්. ඒ නිසා දිගටම ඔක් කරන්න එකක්වත් වැරදි නෑ. ඒ කම්මැලි කරන ඉස කඩා වැටෙන නිදිමත වෙන තත්ත්වෙ තියෙද්දිත් නිචිපත භාවනා කරනවා කියන එක බරපතල අභ්‍යාසයක්. ඒකෝර තමයි අපිට කවදාහරි ඔය නිවන තියෙන දිහාවට ඔළුව හැරෙන්නේ. ඒ නිසා මේවැනි තත්ත්වයටදී නිචිපතා කරන්න ඒක තමයි අපිට මේ කොරෝනා තියෙන එකේ ලැබිලා තියෙන වාසිය. අපි කරන්න ඕනේ එච්චරයි. නිචිපත භාවනා කරන්න.
ගරු ස්වාමීන් වහන්ස, පසුගිය සිකුරාදා ආනන්ද සූත්‍ර දේශනාවේදී ඔබ වහන්සේ ආශ්‍රම ක්ෂය කිරීම සම්පිලිබඳව ඉතා වටිනා විස්තරයක් දේශනා කළසේක. එහෙත් Zoom recording වල වරදක් නිසා එය පැහැදිලිව ඇසීමට නොහැකි විය. කරුණාකර ආශ්‍රම ක්ෂය කිරීම ගැන නැවත වරක් තෝරා දෙන මෙන් ඉතා යටහත් පහත්ව දෙපා නමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.
ඒ Zoom වල බැන්න එක Mixlr වල register වෙලා ඇති. Mixlr Mixlr හරියට ඒක නම් කරලා එවන්නේ. එතකොට අපේ ධම්මසරණ ස්වාමීචාදී ওই 13 කුටි ආමතුරි ඔය හොයලා එවයි. ඒ නිසා නිරෝෂයකට මැදිහත් වෙන්න. ඒක තේරුම් ගත්තට පස්සේ අවශ්‍ය නම් අපි ආයෙ සාකච්ඡා කරමු. ඉස්සලම මේ ටික මේ අහලා බලමු. Mixlr එකේ අහලා බලමු.
හොඳයි.
නැත්නම් Zoom recording එකක්වත් තියෙනවා. Zoom recording එක අහලා බලන්න පුළුවන්.
මම හිතන්නේ ස්වාමීන් වහන්සේ Zoom recording එක YouTube එකේ දානවනේ. ඒකේ ඇති සමල්ලාවට.
ඔය නිකන් ඔය හීනෙන් බයිවිලා කවුද කෑ ගහනවා උඹ ගණන් ගන්න එපා. එක්කනට ඇහුන්නේ නැත්නම් මේ අපි පොලේ පිළිංග ඇහිලා ආයෙත් තොරණ ගහන්න ඕනේ නෑ. තාක්ෂණයෙන් අපි දීලා බලන උත්තරයක්. ඒ තියේදී අවශ්‍ය නම් ආයෙ සලකා බලනවා. එතකොට නම් ඔන්න සීරියස් කියලා මට හිතෙනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ අද.
වෙලාව
ගන්න එපා.
එහෙමයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. සමාවෙන්න ඕන. මම පරියංකේ වෙන ප්‍රශ්නයක් අහන්නයි සූදානම් වුණේ. පරියංකේ ඉන්න වෙලාවට මට එකපාරටම කොහේ ඉන්නවද කියලා දැනෙන්නේ නැතුව මුළු පෑයම ඉන්න දවස් හම්බ වෙලා තියෙනවා. මට නිින්ද ගියාද කියන එක ගැන එහෙම හිතෙන්නෙම නැහැ. මොකද මං උදේ පාන්දර හොඳට නිදියලා නැගිටලා සක්මන පැයක් කරලා තමයි පරියංකේට වාඩි වෙන්නේ. එහෙම වුණහම නිින්ද යයි කියලා මං හිතන්නේ නැහැ. වෙන වෙලාවක හන්දෑවක භාවනා කෙරුවා වගේ මේ ඒ හින්දා මට කිසිම මතකයක් නැහැ. හැබැයි බොහෝම ප්‍රබෝධමත් හරිම සන්තෝෂෙන් ආපහු නැගිටිනවා. හැබැයි කිසිම දැනීමක් දැන් කය නොදැනෙනවා කියන එක මං දැනගෙන තියෙනවා, දැකලා තියෙනවා මීට කලින්. එහෙම මගේ ඇඟේ කිසිම දෙයක් නොදැනීමම ඉන්නවා කියලාවත් මට කිසිම දැනීමක් නැහැ. එලාම් එක වදිනකොට වෙලා විවරයි කියලා එකපාරට ඇහැරෙනවා වගේ එකක් වෙනවා. ඒක හරි විදිහක්ද නැත්නම් මම මොන හරි
ඒක නිවන කියලා හිතන්නවද? ඒක නිවන කියලා හිතන්නේ ඒකට කොච්චර නොසලකනවද කියලා හිතන්නේ. ඕක තමයි නිවන නම් ඕකට සුරංගනේ කොච්චර අකමැතිද කියලා බලන්න. චරිචුරු ගන්නවද කියලා මෙච්චර කල් කියලා දීලා තිබුණා. එහෙම දෙයක් ආවම ඒක සාදර වෙලා මං කියන්නේ රාගය කරන්න කියන එක නෙමෙයි. ඒකදී බලන්න කියලා දැන් ඒක ගැන බලන්නේ මේ කෙනහිල්ලක් විදිහටනේ කතා කරන්නේ. ඉතින් එහෙම තමයි බෞද්ධය නිවන
සලකන්නේ.
බෞද්ධය නිවනට සලකන්නේ ඔන්න ඕමයි. ඔන්න ඔකට සාදර වෙලා යන්න. දවසේම පැය 24ම ඕකේ ඉඳ බලන්න පුළුවන් නම් දැන් පැයක් ඉඳ පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒකට ප්‍රසන්න මනසින් යන්න ඕන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මම ඇත්තෙම වැරද්දක් විදිහට හිතුව නෙමෙයි මං ඕක
කතා කරන කතාවෙන් එන්නේ ප්‍රශ්නයක්කට අහන්නෙම වැරද්ද තමයි. ඔක තමයි කියන්නේ පදුට්ට මනස කියලා. ප්‍රසන්න මනසෙන් කතා කරන්න ඉගෙන ගත්ත දවසේ වැඩි ඉවරයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුව ලැබේවා.
ඊළඟට මහේෂට අහන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම අර ස්වාමීන් වහන්සේ මේ පැවසුව විදියට අර මාස්ටර් ට්‍රේනර්ස් sessions වලට interested මේ ස්වාමීන් වහන්සේ කියවනේ ද online application එකක් තියෙනවා කියලා. ඒක website එකේ
තියෙන්නේ. මේ මෙයා තමයි කිව්වේ සතිපාසල website එකේ ඇති නැත්නම් apps WhatsApp group එකේ ඇති. එහෙම නැත්නම් ඒ වගේ groups ගැන ගොඩක් කිව්වා. ඒ වෙන ඇතර මන් දන්නේ නැහැ. කොහමරි ඊයේ තමයි දාලා තියෙන්නේ. ඊයේම ගිහිල්ලා තිබුණා කිව්වා. මෙච්චර ගානකට 20ක් 30ක් කීයම ඇවිල්ලා තියෙනවා කිව්වා. එනිසා ඒ සඳහා තනිදුව කන්ටැක්ට් කරන්න කියලා තමයි මම නිරෝෂ්ට මතක් කරේ.
ස්වාමීන් වහන්සේ උදේ කතා කරන්නේ.
එම ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ මට මේ ලැබුණා ඒ link එක මම මේ දැන් register වුණා. මම ඒ link එක මේකේ chat එකට copy කරන්නම්. ඒතර ඕන කෙනෙකුට
දැන් දැන් screen share කරන්න ඕ. ඒ වගේම තියෙනවා මේ international retreats coordinate කරනකොට කමල් කරගෙන ගිය වැඩේට කවුරු හරිගේ support එකකුත් ඉල්ලනවා කමල්. ආයිත් ඒක නිසා ඒකටත් අපිට කවුරු හරි ඕනේ. මම මේ 13 කුටි ආමතුරෙන් හරි සරණගෙන් නෑ කුසල ආමතුරෙන් හරි සපෝට් එකක් ගන්නවා. මේ පැත්තේ ඉස්සර හිටිය සුනන්දනන්ද ස්වාමීන් වහන්සේ ඒවා මේ වගේ අදහසක් පැතිරීමේදී ඉතින් 2500 විතර මේලින් ලිස්ට් එකක් තියෙනවා. කමල් අපිට ඒවාවි ඒ අනුව කවුරු හරි ඒකටත් උදව් කරන්න ඕනේ. අපිට IT දන්න කෙනෙක් එතකොට උපේක්ෂායි මතක් කරේ. යාගවති මොකක් 250කගේ ලිස්ට් එකක් විවිධ හැකියාවන් තියෙන විවිධ ඔෆර්ස් අපිට දීපු අය. මම ඒකත් ඉල්ලා ගත්තා. ඉල්ලුවා ඒකත් ලැබෙයි. ඒකෙන් කවුරු හරි සිලෙක්ට් කරලා මේ වැඩවලට සම්බන්ධීකරණය කරන්න ඕන.
ෂෝනස් මම කමලත් එක්කත් කතා කරගන්න. මේ
කමලට කන කොල්ලක් දානවා දාලා කවුරු හරි ඕගොල්ලෝ එක්කෙනෙක් ගන්න. මේ කමල් විද්දෝ කරනවාම නෙමෙයි නමුත් ඉතින් අලුත් ඇඩිය වෙන්න ඕනේ වරින් අර.
හොඳයි මස. සෝමනස් මේ මේ ලින්ක් එක නේද මේ ෆෝම් ෆෝම් එක Google ෆෝම් එක
කිව්වේ. ඔව් බට තේරෙනවාද අකුරු තේරෙනවනේ බලපන් ඉතින්.
හොඳයි මස. ඕන.
ඒක හරි ඒක තමයි නිරෝෂ මම ඔකට
කිව්ල මේ. ඉතින් මම අහනවා ඉතින් මම අපරාධේ උදේ පාන්දර මේ හොඳ දවස.
බැලුම් අහ ගන්නවා.
ඔබට ඉතින් මම බඩිනවා කියලා කියන්නේ නැහැ බණ කියලා තමයි කියන්නේ.
හොඳයි මස. එහෙනම් එහෙනම් සෝමනස් අවසරයි උපාසය වන්දනා කිරීමට අපිට.
හොඳයි.
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
ඕකාස වන්දාමි බන්තේ
පත්වෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයං දා තබ්බං
අනුමෝයි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ
අමාමි කමි තබ්බං
සාදු ඕකාස කමාමි බන්තේ
කමා කම්ත සුවපත්තේ
දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්තේ
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු
සාදු
සාදු සාදු
ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් මම දෙපා නමද ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශන පවත්වන ලෙස.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමෝ විශේෂී අතවා නිහිනෝ යෝ මඤ්ඤති සෝ විවදේත තේන තීසු විදාසු අවිකම්පමානෝ සමෝ විශේෂීති නතස්ස හෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි මේ අදත් සුපුරුදු විදිහට ධර්ම දේශනාවත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි එක සූත්‍ර දේශනාවක් දිගේ ඉදිරියට ගමනක් තමයි පහුගිය සති කිහිපේ කරගෙන ආවේ. එතකොට ඒ ගමන තව ටිකක් ඉදිරියට යන්න තව කොටසක් පැහැදිලි කරගන්න තමයි උත්සාහය අදත්. එතකොට ඒ සඳහා මම කියන්න කැමති දැන් අපි දැකලා තියෙනවා අපිට පෙනෙන්න තියෙනවා දැන් මේ ලෝකෙ දිහා බැලුවාම නොයෙකුත් ප්‍රශ්න ගැටලු රාශියක් අපිට දකින්න පුළුවන්. එතකොට එක්තරා විදිහක කටුපඳුරු සෑහෙන ප්‍රමාණයක් වලගොඩැලි සෑහෙන ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ වලගොඩැලි කටුපඳුරු සමතලා කරන්න ගියොත් ඉවත් කරන්න ගියොත් ඒ ගමන කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ උත්සාහය කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒ පමණකට වලගොඩැලි එපමණකට කටුපඳුරු මේ ලෝකේ පුරාවට තියෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක අපිට සපත්තු දෙකක වටිනාකමක් සපත්තු දෙකක් දාගන්න එකේ ප්‍රයෝජනේ ගැන කියලා දෙන්න උත්සාහ කරනවා. එතකොට දැන් මේ අද අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටස ගැන පොඩ්ඩක් බැලුවොත් අන්නේ කොටස මේ ලෝකේ නොගැටි ඉන්න මේ ලෝකේ තියෙන කටුපඳුරු වලගොඩැලි ඉක්මවා යන්න බොහොම උපකාර වෙන අදහසක් බොහොම වටිනා කියන අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට එක්තරා විදිහක අන්නර සපත්තු දෙකකට වටිනා අදහසක් මේ තුල තියෙනවා. මේ ලෝකේ මිනිස්සු එක ගනුදෙනු කරද්දී කොහොමද නොගැටි කටයුතු කරන්න කියන එක පිළිබඳ ඉතාම වටිනා අදහසක් තියෙනවා. ඉතින් අපි නැවත පොඩ්ඩක් මතක් කරගත්තොත් අර දේවතාවෙක් මේ සමිධි හාමුදුරුවෝ එක්ක යම්කිසි විදිහක පැටලිල්ලක් ඇති කරගෙන ප්‍රශ්න නගන්න ගිහිල්ලා ඔන්න අන්තිමට බුදුන් ඉදිරියට මේ ගැටලුව මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙනවා. එතකොට එක්තරා විදිහක අර ස්වාමීන් වහන්සේට නගපු ප්‍රශ්න ටිකත් ඒ කරපු අදහස් උදහස් දැක්වීම බුදුරජාණන් වහන්සේ ඉදිරියට යනවා. ඉතින් ගියාට පස්සේ අපි ගිය සතියේ යම් කිසි විදියක උත්සාහයක් ගත්ත කතා බහ කරන්න. බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද මේ දේවතාවට පිළිතුරු දෙන්නේ කියලා. කොයි විදිහ ශෛලියකින්ද මේ අවස්ථාවේදී පිළිතුරු දෙන්නේ කියලා. එතකොට එක්තරා විදියක අපිට පෙනුණා මෙන්න මේ දේවතාවව නිකන් කරකවිල්ලක් තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. අහපු ප්‍රශ්නෙටමත් පිළිතුරු දෙනවද කියලා ගැටලුකුත් තියෙනවා. ඊට පස්සේ මේ දෙන්න පිළිතුරු දේවතාවට තේරෙනවද කියලා ගැටලුකුත් තියෙනවා. ඉතින් තේරෙන්නේ නෑ නෑ කියද්දි මේ ධර්මයේ තව තව ගැඹුරට ගැඹුරට අදහස් ප්‍රකාශ කරගෙන යනවා. එතකොට පළවෙනි ගාථාව කියලා ඇව්වාම මේ විදිහට තේරෙනවා නම් කියන්න. යක්ෂය ඔබට තේරෙනවා නම් කියන්න, තේරෙනවාද යකෝ කියලා ඇව්වාම මේ දෛවතාව කියනවා මට එච්චර ඒක පැහැදිලි මදි. තව ටිකක් විස්තර සහිතව කියලා දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් එහෙම ඇහුවාම අනී ඊට වැඩිය බරපතල ගාතාවක් දෙවනු ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එහෙම කියලාත් අහනවා නැවතත් තේරෙනවද කියලා. එතකොට ඒකත් තේරෙන්නේ නැහැ කොහොම තවත් ඊට වැඩිය බරපතල ගාතාවක් තුන්වෙනු ප්‍රකාශ කරනවා. ඔන ඔය විදිහට ශෛලියකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේවතාවව ආමන්ත්‍රණය කරන්නේ. එතකොට එක්තරා විදියක මේක මේ දෙවියන්ට කියපු බණක් කියලා නම් හිතෙන්නේ නැහැ බැලුවාම. එක්තරා විදියක වෙන මේ වටේ ඉන්න පිරිසකට, එහෙම නැත්නම් පස්සේ කාලෙක මේ බණ කතා අහන පිරිසකට ආමන්ත්‍රණයක් වගේ තමයි මෙතන තියෙන්නේ. එතකොට අදාළ පුද්ගලයාට නොවේයි, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පිරිසකට ආමන්ත්‍රණය කරා වගේ ගතියක් මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. එතකොට අපි එක ගාථාවක් ඉදිරිපත් කරගත්තා. ඒකට ඊට පස්සේ මේ දේවතාව පිළිතුරු දෙන්නේ කොහොමද කියන එක ඉදිරිපත් කරගත්තා. එතකොට අද ඉදිරිපත් වෙලා තියෙන්නේ මෙන්න මේ දෙවනි ගාථාව. දෙවනි ගාථාව තමයි මම අද ඉදිරියෙන් තියාගත්තේ. මොකද එතන සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සමෝ විශේෂි අතවහ නීනෝ යෝමඤ්ඤති සෝ විවදේත තේන තීසු විධාසු අවිකම්පමානෝ සමෝ විශේෂීති නතස්ස හෝති. ඔන්නයි කියන ගාථාව ඇතුළත වෙන මේ විදිහේ දෙයක් සඳහන් වෙනවා. මොකද්ද? සම විශේෂ නැතහොත් හීන. මේ මාන තුනක් පිළිබඳ තමයි මේ කියන්නේ. එක්කෝ අපි හිතනවා කෙනෙක් අපිට සමයි කියලා. එහෙම නැත්නම් විශේෂයි කියලා හිතනවා. එහෙම නැත්නම් හීනයි කියලා හිතනවා. ඔන්න ඉදිහ අදහසක් තමයි දෙන්නේ. එතකොට සම විශේෂ එහෙම නැත්නම් හීන. යෝමඤ්ඤති සෝ විවදේත තේන. යමෙක් මෙන්න මේ විදිහට මඤ්ඤණා කරයිද, කල්පනා කරයිද, සිතයිද, අන්න ඒ තැනැත්තා ඒක නිසාම විවාදවලට පැටලෙනවා. යෝමඤ්ඤති සෝ විවදේත තේන. මෙන්න මේ ආකාර තුනෙන් එකකට කෙනෙක් කල්පනා කරනවා නම් අන්න එතකොට ඒ තැනැත්තා ඒ කල්පනාව නිසාම, ඒ මඤ්ඤණාව නිසාම විවාදවලට පැටලෙනවා. ඊළඟට කියනවා තීසු විදහාසු අවිකම්පමානෝ සමෝ විශේෂීති නතස්ස හෝති. මෙන්න යම් කෙනෙක් මේ හිත මෙන්න මේ විදිහට තීසු විදහාසු මේ විධාන තුන, මේ සම විශේෂ හීන කියන විධාන තුන පිළිබඳ කම්පා නොවන තත්වයට පත් කරගත්තද, මේ විධාන තුන පිළිබඳ කම්පාවක් ඇති නොවන ආකාරයක් මේ හිතේ ඇති කරගත්ත ගත්තද, අන්නේ තැනැත්තට සමෝ විශේෂීති නතස්ස හෝති. මෙන්න මේ තැනැත්තට සම විශේෂ කියලා බෙහෙදයක් ඇති වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඕක තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන ගාථාව. ඉතින් මේක ගැන කතා කරන්න ගියොත් අපි ටික ටික පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් බලමු මේ කියන කතාව තව තව පැහැදිලි කරගන්න. එතකොට මේ අපි අහලා තියෙන අපිට ලේවලම ගැබ්බෙලා තියෙන කතන්දරයක් තමයි මේක කියන්නේ. මොකද්ද? අපි එක්ක හිතනවා කෙනෙක් අපිට සමයි කියලා. එහෙම නැත්නම් අපිට වැඩිය විශේෂයි කියලා හිතනවා. එහෙම නැත්නම් අපිට වැඩිය හීනයි කියලා හිතනවා. ඔන්න ඒ විදිහට මේ අපේ තුල මෙන්න මේ විදිහේ මාන තුනක් පිළිබඳ අදහසක් ගැබ් වෙලා තියෙනවා. මෙන්න මේ මාන තුනක අදහසක් ගැබ් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන් ඔන්න ඒ විදිහේ අදහසක් පිළිබඳ අපේ නොයෙකුත් මතවාද තියෙන්න පුළුවන්. මේ විදිහට ගැලපෙනවද නොගැලපෙනවද කියලා එක එක්කෙනා හදාගත්ත නොඑක් මතවාද තියෙන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ විශේෂ හීන කියන දෙකට එරෙහිව ගොඩ දෙනෙක් සටන් කරන්න පෙළඹෙනවා. මේ වෙන කෙනෙක් විශේෂ වෙනවා නම්, කෙනෙක් හීන වෙනවා නම් අන්න ඒකට එරෙහිව කෙනෙක් සටන් කරන්න පෙළඹෙනවා. ඒ සටනින් සමතත්වයක් අරගන්න පෙළඹෙනවා. නමුත් මේ සම කියන මානෙ පිළිබඳ මේ කියන කතාව, සම කියලත් හිතන්නේ නැහැ කියන කතාව මේ ලෝකයට තේරුම් කරන්න නම් පොඩ්ඩක් අමාරු අපහසු දෙයක් තමයි. මොකද අර විදියට විශේෂත්වයක් කෙනෙක්ට දක්වනවනම්, අර විදියට හීන භාවයක් කෙනෙක්ට දක්වනවනම්, අන්න ඒකට එරෙහිව සටන් කරන්න පෙළ ගැහෙන්න බොහෝ පිරිසක් යොමු වෙන්න පුළුවන්. ඒ අදහස අපිට ඉදිරියෙන් තියන්න පහසුයි. ඒක අපේ හිත ගන්න අදහසක් ගොඩක් වෙලාවට. අපි දැකලා තියෙන නොයෙකුත් අවස්ථාවලදී, නොයෙකුත් සිදුවීම්වලදී මේ පිරිස් එකතු වෙනවා මෙන්න මේ අදහස වටේ. අපිට මෙහෙම හීන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ විදිහට කෙනෙක්ට විශේෂයක් කරලා තියෙනවා. ඒකට වෙරෙහිව අපි පාරට බහිනවා, අපි සටන් කරනවා කියලා අන්න බොහොම උද්‍යෝගයක් ගන්න පුළුවන්. බොහොම ආකර්ෂණීය තත්ත්වයක් හදාගන්න පුළුවන් මෙන්න මේ මාන දෙක අල්ලලා. නමුත් අපි කිව්වොත් කෙනෙක්ට එකතු වෙන්න කිව්වොත්, එක්කහසු වෙන්න කිව්වොත්, අපිත් එක පාරට බහින්න කිව්වොත් මෙන්න මේ සමතත්ත්වෙත් නැති කරන්න අන්න ඒක ගොඩ දෙනෙට ප්‍රශ්නයක් දනවන සුළුයි. මේ විදිහ ආරාධනාව කරන පිරිස පිළිබඳ සැකමුසු ඇසකින් බලනවා කියන තත්ත්වයක් තමයි ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන කියන මේ සම විශේෂ හීන කියන මේ මාන තුනම ඉදිරියෙන් තියාගෙන කෙනෙක් හිතනවා නම්, කෙනෙක් කල්පනා කරනවා නම් අන්න ඒක නිසාම මේ පිරිස විවාදවලට පැටලෙනවා. විවාද වලින් වචන වලින් ගහගෙන ඊට පස්සේ අතින් පයින් ගහගෙන අන්තිමට ආයුධ වලින් ගහගෙන ජීවිතෙත් කෙලවර වෙන තත්යකට ගිහිල්ලා නතර වෙන්න පුළුවන්. අන්න ඒක නිසාම මෙන්න මේ මාන තුනින් කම්පා නොවන ස්වභාවයක් තමුන් තුළ ඇති කරගත්තොත් අන්න ඒ තැනතර මේ සම විශේෂ කියලා බෙහෙදයක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි බුදුන් මේ කියන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් වටපිටාව දිහා බැලුවොත්, මේ වර්තමාන කාලේ දිහා බැලුවොත් අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ඔස්සේ ගියපු සටන් ඕන තරම් දකින්න පුළුවන්. මේ වගේ විවාද ඕන තරම් දකින්න පුළුවන්. මේ විදිහට හීන විශේෂ දෙක මර්ධනය කළා සමතත්වයක් ඇති කරගන්න කරන දේවල් ඕන තරම් දකින්න පුළුවන්. දැන් අපි ගත්තොත් පහුගිය කාලේ බොහොම ඉදිරියෙන් ක්‍රියාත්මක වෙච්ච, බොහොම ජයට ක්‍රියාත්මක වෙච්ච එක දෙයක් පිළිබඳ අදහසක් ගත්තොත් අන්න අර Black Lives Matter කියන ඒ විදිහේ මෙහෙයුමක්, ඒ විදිහේ අදහසක් ඉදිරියෙන් තියාගෙන ඒ මුළු ඇමරිකාව පුරාම, ඊළඟට මුළු ලෝකෙ පුරාම අන්න යම්කිසි විදිහක සමතත්වයක් ලබා ගන්න මේ විශේෂත්වයකට එරෙහිව, හීන විදිහට සැලකීමකට එරෙහිව අන්න ලොකු ක්‍රියාවලියක්, ලොකු උද්ඝෝෂණ ගියා. එතකොට අපිට දකින්න පුළුවන් අන්න යම් කිසි කළුහමක් තියෙන කෙනෙක්ට ඒ විදියට හීන විදියට සැලකීමක් නිසා, කළුහමක් තියෙන පිරිස් අපරාධකාරයෝ කියලා හිතීම නිසා, ඒ විදියට කටයුතු කිරීම නිසා අන්න ඊට එරෙහිව සටනක් ගියා. එතකොට මේ සටනට සමහර විට දැන් මේ සුදුහම තියෙන කට්ටියට එරෙහිව කරන සටනක් නේ මේක. නමුත් අන්න සුදුහම තියෙන පිරිසකුත් මේ විදිහට සම ආකාරයෙන් හිතන්න මතන්න කැමති පිරිසකුත් එක්කලා අන්න අර කළු පිරිස සමග, කළු හැම තියෙන පිරිස සමග අන්න ඉතින් සටනකට එළඹිලා මේ විදිහේ උත්සාහයක් දරුවා. අර විදිහට සුදු හැමකට විශේෂයක් දක්වනවා කියන ඒ සැලකිල්ලට එරෙහිව ලොකු සටනකට එළඹුණා. මේ විදිහේ සටන් බොහොම ආකර්ෂණීය විදිහට මුළු ලෝකෙ පුරාම උනත් පැතිරලා යන්න පුළුවන්. ලෝකෙ පුරාම උනත් ගමන් කරන්න පුළුවන්. නමුත් ඔහොම සටන්වල තියෙන කළු පැත්ත තමයි, හැමේ කළු නෙමෙයි, සටනේ තියෙන කළු පැත්ත තමයි මෙන්න මේ දුමාරේ අතර වෙන වෙන ක්‍රියාවලි බොහෝ විට ක්‍රියාත්මක වෙනවා. අර අවස්ථාවට නොසුදුසු, ඒ තියෙන මතවාදයට නොසුදුසු බොහෝ ක්‍රියාවලි අන්නේ දුමාරේ තුලින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ ක්‍රියාවලි දිහා බැලුවාම අන්න තමන් කෙනෙක්, එහෙම නැත්නම් පිරිසක් එකතු වෙලා මොකද කරන්නේ? අන්න ඒගොල්ලෝ විශේෂයි කියලා, ඒගොල්ලන්ට හරි හම්බ කරගන්න කියලා, ඒගොල්ලන්ට මොනව හරි රැස් කරගන්න සුදුසු අවස්ථාවක් කියලා අන්න ඉතින් ඒ දුමාරේ අස්සෙන් වෙන වෙන ක්‍රියාවලි යනවා. නමුත් අන්න අර ප්‍රධාන ඒ විවාදේ, ප්‍රධාන ක්‍රියාවලියේ තියෙන අදහස නොගැලපෙන දේවල්. ඉතින් එහෙම ක්‍රියාත්මක වෙනකොට අන්න අපිට උනත් මේ ඇඟේ ලේ රත් කරගෙන අරගන්න පුළුවන් අවස්ථාවක් මේ වගේ තැන්වලදී තියෙනවා. මෙන්න මේ විදිහට දෙයකට එරෙහිව සටන් කරන එක හොඳයි කියලා බොහොම විකුණන්න පහසු බඩු තමයි මේ වගේ දේවල්. එතකොට භාෂාවකට එරෙහිව, එහෙම නැත්නම් එක භාෂාවකට විශේෂත්වයක් කෙරෙහි කිරීමට එරෙහිව, එක ආගමකට විශේෂත්වයක් කිරීමකට එරෙහිව, එක ජාතියකට විශේෂත්වයක් කිරීමකට එරෙහිව, එහෙම නැත්නම් එක ලිංගයකට විශේෂත්වයක් කිරීමට එරෙහිව ඔන්න ඔයගේ සටන්වලට එළඹෙන්න පුළුවන්, විවාදවලට එළඹෙන්න පුළුවන්. ඒක බොහොම සාධාරණ මතවාදයක් කියලා අපිට නැවත නැවත හිතලා කල්පනා කරලා හිතට එක්රැස් කරගන්න පුළුවන්. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ දෙවිදියට හේතුවත් මේ සම විදියට හිතුවත් ඔන්න ඔය අරගලයක් හැම වෙලේම මතුවලා එනවා. අරගලයක් මතුවලා එනවා. දැන් සමහරව ඉන්නවා අර බල්ල පූසෝ පවුලේ කට්ටිය වගේම හදාගෙන තියෙනවා. එතකොට මේකෙට වැරදිලාවත් ඌ කියලා එහෙම කතා කරොත් අන්න මේ තැනත්තට බොහොම තරහක් යනවා. එයාට එක්ක බල්ලෙක් න පිරිමි සතෙක් නම් ඔහු කියලා කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ගැහැණු සතෙක් නම් ඇය කියලා කතා කරන්න ඕනේ. එහෙම නිකන් ඌ මූ ගාලා කතා කරන්න එපා කියලා අන්න අර බල්ලා බලලා වුණත් තමුන්ගේ සම මට්ටමට තියාගෙන වැඩ කටයුතු කරන්න තමයි කෙනෙකු උත්සාහ කරන්නේ. ඒ විදිහ අදහසක් තමයි ඔළුවට දාගෙන ඉන්නේ. ඉතින් ඒ අදහස නිතාම මොකද වෙන්නේ? අන්න විවාදයකට පැටලෙනවා. ඌ මූ කියලා කෙනෙක් කතා කරොත් අන්න ඒ තැනත් එක්ක විවාදයකට පැටලෙනවා. ඒ විදිහේ ගමනක් අපිට දකින්න පුළුවන්. ඔන්න ඒ වගේ දෙයක්. එතකොට දැන් ලංකාව පැත්තෙන් ගත්තත් මේ රට පැත්තෙන් ගත්තත් ඔන්න ගොඩාක් වෙලාවට අන්න භාෂාවක් නිසා, එහෙම නැත්නම් ආගමක් නිසා, ජාතියක් නිසා ওই විදිහට ભેද ඇති වෙලා බොහෝම කාලයක් පීඩා විඳලා අවුරුදු ගණනාවක් පුරාවට අන්න ඒ විදිහේ යුද තත්ත්වයක ඉඳලා කල්ගත කළා තියෙනවා. අන්න ඒ විදිහේ භාෂාවක් නිසා, ජාතියක් නිසා, ආගමක් නිසා යුද්ධයකට වැදිලා ඉඳලා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදී මේ පරතරේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා අපිට ගත්තොත්, මේ පරතරේ කොහොමද ඇති උනේ කියලා අපිට ගත්තොත් අන්න ගොඩක් වෙලාවට මේ පරතරේ වැඩි වෙන දිහාවට තමයි දැනටත් කටයුතු කරන්නේ. පළවෙනිම දේ අන්න එක භාෂාවක් එක පිරිසක් කතා කරනවා නම්, තව භාෂාවක් තව පිරිසක් කතා කරනවා නම්, ওই පිරිස් දෙක අතර යම්කිසි sannivedanayak වෙන්න තියෙන අවස්ථාව අඩුයි නම් අන්න මොකද වෙන්නේ? බේම ඉතින් අන්න බෙහෙදයක් ඇති වෙලා එනවා. බෙහෙදයක් ඇති වෙලා එනවා. එතකොට අන්න මේ භාෂාව ඇහෙනකොටම අපිට යම්කිසි ඇඟේ අපුලක් ඇති වෙලා එනවා. මොකක් හරි අපිට එරෙහිව කිව්වා වගේ හැඟීමක් තමයි අපි තුල ඉදිරිපත් වෙලා එන්නේ. ඒ වචන ඇසීම පමණින්, ඒ භාෂාව ඇසීම පමණින් තම සමහර විට තමුන් ගැන හොඳක් කියනවා වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ විදිහේ දෙයක් අඳුන ගන්න හැකියාවක් නැහැ. ඒ විදිහේ දෙයක් තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඉතින් අපි හිතනවා මේ භාෂාවෙන් කතා කරපු පමණින්ම අපිට අන්න වැරදි අදහසක්, වැරදි හැඟීමක් ඇති වෙලා එන්න පුළුවන්. දැන් ඒ දරුවෝ අධ්‍යාපනය ලබන විදිහ බැලුවොත් අන්න සමහර දරුවෝ පිරිසක් සිංහලෙන් ඉගෙන ගන්නවා. සමහර දරුවෝ පිරිසක් දෙමළෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ සමහර විටක අන්න ආගමකට බෞද්ධ ආගමේ පිරිස විතරක් ඉගෙන ගන්න පාසල් තියෙනවා. ආගමක් අනුව වෙන් කළ පාසල් තියෙනවා. ඊළඟට ජාතියක් අනුව වෙන් කළ පාසල් තියෙනවා. භාෂාවක් අනුව වෙන් කළ පාසල් තියෙනවා. එතකොට එහෙම තියෙනකොට අන්න ඒ දරුවෝ කුඩා කාලේ ඉඳලම හැදෙන්නේ කොයි විදිහටද ගත්තොත් අන්න අර මතවාදෙ මත පදනම් වෙලා, ඒක වටිනා කියන අදහස මත පදනම් වෙලා තමයි හැදෙන්නේ. ඊළඟට අපි හිතමු පිරිමි ගැහණු කියලා වෙන් කරපු පාසල් තියෙනවා. එතකොට අන්න ඒ වෙනසක් සහිතව තමයි ඒ දරුව ලොකු මහත් වෙන්නේ. එතකොට අපි හිතනවා නම් මේ විදිහට වෙන් කළා මේක රැක ගන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම අර භේදය තව තව වැඩිවීමක් තමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් යම්කිසි විදිහක මේ ආගමක් මත පදනම් වෙලා ඒ විදිහේ වෙන් කිරීමක් නොකරන්න, ඊළඟ භාෂාවක් මත පදනම් වෙලා ඒ විදිහේ වෙන් කිරීමක් නොකරන්න, අර විදිහට ලිංගයක් මත පදනම් වෙලා ඒ විදිහට වෙන් කිරීමක් නොකරන්න, අන්න ඒ දරුවෝ ඒකට ගැවසෙනකොට, කුඩා කාලේ ඉඳලා ඒකට සෙල්ලම් කරනකොට, යහළුවෝ මිත්‍රය වෙනකොට, තමුන් එහා පැත්තේ කියන එකත් කියන කෙනා ඉන්න කෙනා කියන්නේ මොකද්ද කියලා තේරෙන තත්ත්වයක් තියුණා, එහා පැත්තේ ඉන්න කෙනාගේ මේ විදිය හැඟීම් දැනීම් තියෙනවා කියලා භාෂාවෙන් ක්‍රියාවලියෙන් තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් තියුණා නම්, අර ආගමටත් යම්කිසි විදියක විවරයක් පොඩි කාලේ ඉඳලා ටික ටික උදා වුණා නම්, සමහර විට ඒ දරුව අක්ෂර අර ස්ථිරයි, මේ භාෂාව ස්ථිරයි, අනිත් සියල්ල මැරිය යුතුයි, මේ ආගම ස්ථිරයි, අනිත් සියල්ල මැරිය යුතුයි කියලා අදහසක් නොගන්න ඉඩ තියුණා. සමහරයට තේරෙන්න පුළුවන් මේ වෙන භාෂාවක් කතා කරාට මොකද, වෙන ආගමක් ඇදහුවට මොකද, අන්න එයාටත් මේ හුස්ම වැටෙන කෙනෙක්. එයාගේ ඇඟ තුලත් ගමන් කරන්නේ අපි වගේම රතුපාට ලේ කියලා කපලා බලන්න නැතුව අඳුනගන්න පුළුවන් හැකියාවක් එන්න පුළුවන්. බෙල්ල හිර කරලා මරන්නේ කලින් හුස්ම ගන්නවා කියන එකක් දැනගන්න අවස්ථාවක් එන්න පුළුවන්. අර විදිහට ભેදයක් නැතුව ඒ දරුවා ලොකු මහත් වුණා නම්, එක්තරා විදිහක අර හයිබ්‍රිඩ් වර්ෂන් ටිකක් ඇති වුණා නම්, එතකොට අපි හිතමු ඔන්න දරුවෝ විවිධාගම් වල කට්ටිය එකතු වෙලා සමහර විට පවුල් සංස්ථා ගොඩනගාගෙන අන්න යම් කිසි විදිහක හයිබ්‍රිඩ් වර්ෂන්ස් ටිකක් ඇති වුණා නම් අන්න එතකොට මීට වැඩිය මේකිනේ කතේරුම් ගන්න සමාජයක් ගොඩනැගෙන්න පුළුවන්. නමුත් මෙහෙම කතාවක් සමහර විට කෙනෙක්ට දිරවන්නේ නැති වෙන්න පුළුවන්. විශේෂයෙන් අන්න මේ සිංහල බෞද්ධ මේ වගේ දේවල් රැකිය යුතුයි කියන අදහසෙන්, ඒවා දැඩි ලෙස ස්ථාපිත කර යුතුයි කියන අදහසින් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ වගේ කෙනෙක්ට ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ කතාවක් දිරවන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔහොම මතවාද අරගෙන ඉඳපු කට්ටිය අපි දැකලා තියෙනවා ඒකාන්තයක ඉඳලා ගොඩක් වෙලාවට කාලයකට පස්සේ ගිහිල්ලා එහා අන්තයට වැටෙනවා, අනිත් අන්තයට වැටෙනවා, අනිත් දිහාවකට ගමන් කරනවා, සමහර විට පිට රටකට ගිහිල්ලා අන්න වෙනම භාෂාවක් කතා කරන, වෙනම ආගමක් අදහන කාන්තාවක් විවාහ කරගෙන අන්න ජීවිතයක් ගත කරනවා. එහි ඉඳලා ආපහු සිංහල බෞද්ධකම් මෙහි කට්ටියට උගන්වන්න හදනවා. ඔය වගේ අන්තවල හේ මෙහෙ හොමාරු වෙන කට්ටිය අපිට දකින්න පුළුවන්. නමුත් අන්න අර විදිහේ එකට ජීවත් වෙලා එක මේ අනිත් කට්ටියගේ අදහස් උදහස් තේරුම් ගැනීම තුළින් ඔයිට වැඩිය සාමකාමී මෙන්න මේ විදිහට විවාදවලට පැටල නොවැළෙන ගතියක්, ඒ විදිහට පැටලෙන්නේ නැති සමාජයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් යම් කිසි ශක්තියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මගේ අත්දැකීම නම් මගේ පොඩි කාලේ ඉඳලම ඔය සිංහලත් තමයි බෞද්ධත් තමයි වුණාට නිකන් මේක නිකන් දැඩි යසාරගෙන කෙනෙක්ව මරාගෙන මැරෙන ගානට හැඟීමක් කොහොමවත්ම ඇති වෙලා නැහැ. බුදුනුත් හරි කියලා අදහසක් පොඩි කාලේ ඉඳලා තියුණා. නමුත් මේක පැවිදි වෙලාම බලන්න ඕනි කියලා අදහසක් පොඩි කාලේ ඉඳලා තියුනෙත් නැහැ. ඉතින් කොහොමාරී ඉතින් ඇවිල්ලා තියෙන්නේ අමුතු ගමනක් තමයි. ඊළඟ අර විදිහට වෙන ආගම් අදහන කට්ටිය, වෙන භාෂාවල් කතා කරන කට්ටිය යම් කිසි විදිහක ආශ්‍රය කරන්න ඒ විදිහ යාළුවෝ කීප දෙනෙක් ඉඳලා තියෙනවා. එතකොට ඒ පිරිස්ගේ අදහස් මොනවද, උදහස් මොනවද, මේ විදිහට භාෂාවකින් වෙනස් වුණාට මේ පිරිසුත් හුස්ම වැටෙන කට්ටිය. මේ පිරිසගෙත් ඇඟ ඇතුලේ ගමන් කරන්නේ රතුපාට ලේම තමයි කියලා අඳුන ගන්න පුළුවන් යම් කිසි අවස්ථාවක් ලැබිලා තියෙනවා. එක්තරා විදිහක අර එහෙම දැඩි මතයක් එදා ඉඳලා තිවිලා නැහැ. මරාගෙන මැරෙන්න ඕනි කියන මතයක් එදා ඉඳලා තිවිලා නැහැ. අනිත් පැත්තෙන් ඒ විදිහ අවස්ථාවකුත් ලැබිලා තියෙනවා. ඉතින් දෙමළ යාළුවෝ ඉඳලා තියෙනවා. ඊළඟට කතෝලික යාළුවෝ ඉඳලා තියෙනවා. ඊට පස්සේ මුස්ලිම් යාළුවෝ ඉඳලා තියෙනවා. ඉතින් ඒ පිරිස් එක්ක කතා බහ කරලා ඒ පිරිස් එක්ක ආශ්‍රය කිරීම තුළින් අන්න ඒ කට්ටිය එක්ක යම් කිසි සුහදතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් කතෝලික යාළුවෙක් ඉන්දියා මේ ඔලෙවලට බුද්ධ ආගම කරලා තියෙනවා. ඉතින් බෝඩි මේ ඉන්නකම මට බුද්ධ ආගම කියලා දෙන තරමට මේකට කටපාඩම්. ඔක්කොම කටපාඩමින් කියන්න පුළුවන්. ඉතින් මම දන්නේ නැහැ, මට දන්නේ තේවත් කියලා දෙන තරමට බුද්ධ ආගම දන්නවා. ඊට පස්සේ දෙමළ යාළුවෝ කියනවා මොකද්ද? මේ අපි එකම ආගමේනේ. එකම ආගමේනේ. එතකොට අර Hindu ආගමට අනුව ඒ දෙවිවරු හැට උටාමාරක් ඉන්නවනේ, ඒකෙන් එක දෙයියෙක් තමයි බුදුහාමුදුරුවොත් කියලා ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ. අපි එකම ආගමේ කට්ටියනේ කියලා ඔන්න ඔය විදිහට කියනවා. ඒ විදිහ අදහසක් තියෙනවා. ඉතින් ඔහොම කල්ගත කරනකොට අන්න කතෝලික ආගමේ වුණත්, දෙමළ ආගමේ වුණත්, මේ Hindu ආගමේ වුණත් ඒගොල්ලෝ යම් කිසි විදිහක මොන විදිහ අදහස් උදහස් සහිතවද, මොන විදිහ ඇදහිලිද තියෙන්නේ, ඒ පිරිසත් යම් යම් විදිහට හොඳ දේවල් කරනවා නේද කියන අදහසක් ගන්න පුළුවන්. සමහර විට මම දැකලා තියෙනවා අන්න කතෝලික පිරිස් ඒ අර යම් කිසි කාලයක් තියෙනවා, ඒ කාලෙදි අන්න ගෙදර ඉඳලා තමුන්ගේ බත් එක බැඳගෙන එනවා දවල් ආහාරය සඳහා. නමුත් අර අතරමඟදී කවුරු හරි දුර්වල පුද්ගලයෙක්, කවුරු හරි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් දැක්කහම එතන අතර මේ බත් එක දීලා ඉවරලා ඊට පස්සේ දවල්ට වෙන කෑමක් ගන්නෙත් නැහැ. මොකද හේතුව අන්න අර දීමේ අදහසින් අර කයේ තියෙන වෙහෙස දරාගෙන එහෙම දවස ගත කරනවා. අර විදිහට තමන්ගේ ආහාර වේල වෙන කෙනෙක්ට දන් දීලා ඇවිල්ලා. ඉතින් ওই විදිහට මේ එක එක්කෙනාගේ අදහස් උදහස් කොයි විදිහට අපිට ගැළපෙනවද, මොන මොන අදහස් උදහස් සහිතවද මේ පිරිස කටයුතු කරන්න කියලා යම් පමණකට අඳුරගන්න හැකියාවක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව තුළින් අර විදිහට සම තත්ත්වයක් නම් අපිට ළඟා කරගන්න පුළුවන්. ඒ විදිහේ සම ස්වභාවයක් නම් ළඟා කරගන්න පුළුවන්. අපිට ඒක බොහෝ විට ආකර්ෂණීය, අපේ හිත බඳින සුළුයි. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන එතනින් එහාට තව පියවරක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ සමතත්වය පිළිබඳත් අදහසක් උදහසක් කෙනෙක්ට ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තුලිනුත් හන්න විවාදයකට බැසගන්න ඉඩ තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් එක්තරා විදිහක අපිට සති දෙකකට වරක් වගේ ඇහෙනවා නිතර නිතර මේ නිස්සාරණවානේ යෝග ඒ යම් කිසි විදියක විවස්ථාව කියන අවස්ථාවේදී ඒ අතිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ අන්න සඳහන් කළා තියෙනවා. මොකද්ද? ජාති ભેද කුල ભેද නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂේ අන්න වෙනසක් ඇති කරගන්න එපා. ඊළඟට සඳහන් කරන තීරණයකට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන අන්න උනුන් වාද විවාද පටලවා ගන්න එපා. මේ විදිහට විවස්ථාවෙම සඳහන් කළා තියෙනවා. මෙන්න මේ විදිහේ වෙනස් ස්වභාව ඇති කරගෙන ඒවා තුලින් වාද විවාද පටලව ගන්න එපා කියලා. මොකද ඔය වාදයකට ගියාම ඒ විදිහේ කටයුතු කරන්න අවස්ථාවක් අරගත්තාම අපි නොදැනීම මුලින් සමහර විට විහිළුවෙන් වගේ වෙන්න පුළුවනි වාද පටන් ගන්නෙ. නමුත් ටිකක් වෙලා යනකොට අර ලේ රත් වෙලා එනකොට අන්තිමට මරාගෙන මැරෙන ගානට ගිහිල්ලා ජීවිත කාලයටම තරහකාරයෙක් බවට පත් වෙලා තමයි මේ කටයුත්ත අවසන් වෙන්නේ. ඉතින් ගිහි පිරිසට නම් සමහර විට මේ දුරස්තව සම්බන්ධ වෙලා ඉන්න පිරිසට නම් වෙන වැඩ තියෙනවනේ අප්පා. ජීවිතේ කරන්න දරු මල්ලෝ ඉන්නවා, රැකී රක්ෂා තියෙනවා, ගෙවල් දොරවල් වල ප්‍රශ්න තියෙනවා. ඕවෑ මුලාවට පත් වුනහම අර වගේ දෙයකට බැස ගන්නත් සමහර විට වෙලාවක් නැහැ. ඒ විදිහ දෙයකට විශේෂයෙන් කල් යොමු කරන්නත් සමහර විට වෙලාවක් නැහැ. නමුත් මේ විදිහට පැවිදි වෙලා වෙන් වෙලා ඉන්නකොට වෙන මුකුත් නැති වෙනකොට අර පීරි ගාන ගතිය පොඩි පොඩි දේවල් මහා ලොකු තල්මස් වගේ පේන්න ගන්නවා. එතකොට මේ වගේ විවාදයකට පැටලුනොත් අන්න ඒ විදිහේ කොහෙන් කෙලවර වෙන තත්ත්වයකට යයිද කියලා කියන්න බෑ. මොකද වෙන වැඩක් නැහැ නේ, වෙන දෙයක් නැහැ. ඕකම හිත හිත කල්පනා කරක ඉතින් දවස් ගණනක් සති ගණනක් ගෙවන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ විදිහේ ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඉඩ කඩ නැති කරන්නමද කොහෙද, ඒ ඉඩ කඩ අවරවන්නදම කොහෙද කියන ව්‍යවස්ථාව කියනකොටම අන්න සති දෙකකට වරක් කියන මෙන්න මේ වගේ කරුණු ඉදිරිපත් කරගන්න එපා. මේ විදිහේ දේවල් ඉදිරියෙන් තියාගන්න එපා. මේ විදිහේ අදහස් උදහස් අරගෙන විවාදයට පැටලෙන්න එපා කියලා අන්න ව්‍යවස්ථාවෙම සඳහන් කළා තියෙනවා. ඉතින් ඒ විදිහේ විවාදයකට පැටලි නොවි ඉන්න ප්‍රතිපදාව, එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ විශේෂ අවස්ථා තුනෙන් මිදිලා යන ප්‍රතිපදාව කියන එක යම් කිසි පමණක ටිකක් දුෂ්කර ගමනක්. කාලෙත් එක්ක එක දිගට සටනක් ඒ ගමනට අවශ්‍ය වෙනවා. මොකද හේතුව? අන්න අර මේ විදිහේ දෙයක් අපි තුල නැති කරගන්න නම්, අපි තුලින් දුරස් කරගන්න නම් හිතීම කල්පනා කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අපි හිතනවා කල්පනා කරනවා, අපි හිතනවා සම කියලා ගන්නත් හොඳ නැහැ, විශේෂයි කියලා ගන්නත් හොඳ නැහැ, හීනයි කියලා ගන්නත් හොඳ නැහැ. අන්න ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් නම් වටිනවා කියලා. නමුත් අපේ හිත තුලින්ම අපේ ලේ තුලින්ම හැම වෙලේම සම විශේෂ බෙහෙදයක් මතුවලා එනවා. දැන් අපි හිතමු සුදුහාමක් තියෙන කෙනෙක් දැක්කම අපිට සුද්දා කියලා ඉබේම කියවෙනවා. ඊළඟට මම කියලා ගත්තාම මට හැම වෙලේම විශේෂයක් සහිතව තමයි අදහස් උදහස් මතුවලා එන්නේ. එතකොට වටපිටාවේ ඉන්න කට්ටියගේ ඔක්කොම අඩුපාඩු පේනවා, හරි හොඳට පේනවා, හොඳට අඳුන ගන්න පුළුවන්. නමුත් මගේ අඩුපාඩුවක් පේන්නේ නැහැ. මගේ අඩුපාඩුවක් අඳුන ගන්න හරිම අමාරුයි. මම ෆර්ෆෙක්ට් විදිහට තමයි අපිට ගොඩක් වෙලාවට අදහස් උදහස් මතුවලා එන්නේ. ඒ අමාරුවෙන් කොහොම හරි යන්තම් හිතලා කල්පනා කරලා තේරුම් ගත්තත් මම මේ වෙලාවේ වැරදි කියලා, මෙන්න මේ 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 හේතු කාරණා නිසා තමයි මම මේ විදිහට ක්‍රියාත්මක වුණේ කියලා අන්න ලොකු විස්තරයක්, ලොකු රචනයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒ විදිහේ විශේෂත්වයක් අපි තුලම ගැබ් වෙලා තියෙනවා, අපි තුලම ගොනු වෙලා තියෙනවා. ඉතින් ඒ විශේෂත්වය තුලින් අපි එක එක්කෙනාට උපදෙස් දෙන්න, ඒ කට්ටියගේ ගමන කෙලින් කරන්න, අර විදියට ඇදේට යන්න එපා කියන්න අපි ගොඩක් වෙලාවට උත්සාහවත් වෙනවා. ඒ විදිහට කල් වැය ගන්න අපි ගොඩක් වෙලාවට කටයුතු කරනවා. අන්න ඉතින් වාද විවාද වලට පැටලීම මිසක් වෙන කිසිවක් නැහැ. දැන් දෙමව්පියෝ විදිහට බලනවා දරුවන්ව කෙලින් ගමන් කරවන්න. දරුවන්ව නිවැරදි දිශාවට යොමු කරන්න උත්සාහයක් ගන්න. අර ඒ කියනවා මොකද අපේ පැත්තේ මහා කකුලෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. මේ විදිහේ උත්සාහයක් දරමින් තමයි අපේ පැත්තේ මහා කකුලෝ නිතර නිතර කල්ගත කරන්න කියලා අන සඳහන් කරනවා. ඉතින් ওই විදිහේ දෙයක් දකින්න පුළුවන්. ඉතින් එක්තරා විදිය ගන්න දරුවෝ මම කියන විදිහට කටයුතු කළොත් මේ විදිහට හික්මවන්න පුළුවන් වුණොත් අන්න ඒගොල්ලන්ව නිවැරදි දිශාවට යොමු කරන්න පුළුවන් කියන අදහස් උදහස් අපි තුල තියෙනවා. නමුත් ඒ අදහස් උදහස් හැම එකක්ම ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ අන්න ඒර විදියට සම විශේෂ හීන කියන මාන තුනට අහු වෙලා. ඒ විදිය මාන මත පදනම් වෙලා තමයි අන්න මේ අදහස් උදහස් ගැළපෙන්නේ. හිතනවා මට තේරෙනවා මං මේ විදිහට ප්‍රකාශ කරන්නේ දැනගෙන. නමුත් අනිත් කට්ටියට නොතේරෙනවා කියන අදහස තමයි ඔක පිටිපස්සේ තියෙන්නේ. ඔක පිටිපස්සේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා විදියක සඳහන් කරන මොකද්ද මේ මෙයමයි හරි අනිත් සියල්ල බොරු කියලා කෙනෙක් අරගත්තොත් අනේ එතනම පටලවගෙන තියෙනවා. එතනම වරද්දගෙන තියෙනවා. මොකද හේතුව ඒ පිරිස්වලට සාපේක්ෂව ඒ දේවල් හරි. ඊළඟ අපි මේ කියන කතන්දරේ අපිට හරි කියලා පේන මේ කතන්දරෙත් අපිට සාපේක්ෂව හරි. නමුත් වෙන කෙනෙක්ට ඒක හරි නොවෙන්න පුළුවන්. හරි නොවෙන්න පුළුවන්. වෙන කෙනෙක් අපි කියන දේ නොආසන්න ඉඩ තියෙනවා. මොකද ඒ තැනත්තට මේ විදිහේ අවස්ථාවක් මේ විදිහේ ප්‍රකාශයක් නොගැලපෙන්න පුළුවන්. ඒ තැනත්ත වෙනස් විදිහකට මේක දිහා බලනවා වෙන්න පුළුවන්. එතකොට අපි උත්සාහ කරනවා නැවත නැවත උත්සාහ කරනවා නැවත නැවත ෆෝස් කරනවා මොකද අර අපේ මතවාදේ මේ තැනත්තගේ ඔළුවට දාන්න. අපේ මතවාදේ මේ තැනත්තට පෙන්නුම් කරන්න උත්සාහ කරනවා. දැන් එක්තරා විදිහක පැවිදි වෙලා අන්න කේස් බාලා ඊළඟට සිවුරු පොරවගෙන ඉන්නකොට යම් කිසි විදිහක ආරක්ෂාවක් තියෙනවා. මොකද හේතුව මේ ස්වරූපේ දැක්ක ගමන් තේරෙනවා මේක කියන දේ අහන එකෙන් නෙමෙයි. මේකව කියලා හික්මවන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද හේතුව අන්න කියලා හික්මෙනවා නම් කියන දේ අහනවා නම් මේ විදිහේ ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. දෙමව්පියෝ කියන දේ අහුවා නම් ගුරුවරු කියන දේ අහුවා නම් ඥාතීත මිත්‍රාදීන් බොහොම අනුකම්පාවෙන් දීපු උපදෙස් අහුවා නම් අන්න පැවිදි ස්වභාවයක් ඉදිරිපත් වෙලා තියෙන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට අන්න දරුවෙක් දෙන්නෙක් වඩාගෙන ගිහි ස්වරූපයක් අන්න බොහෝ විට තියෙන ඉඩ තියුණා. එතකොට ඒ පෙනුමෙන්ම බාහිර පෙනුමෙන්ම පේනවා මොකද කියන දේ නම් අහන එකෙක් නෙමෙයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඕ කට්ටියට ඕවා කියලා වැඩක් නැහැ. මොකද මේගොල්ලෝ අඤ්ඤෝමේ ආකප්පෝ කරණියෝති. වෙනම අදහසකින් වැඩ කටයුතු කර කට්ටිය. එහෙම කියලා නවතින්නේ නැහැ. හිත නිතර නිතර හිතන්න කල්පනා කරන්න කියලත් පැවිදි වෙන කෙනෙක්ට ගිහි සංකල්ප අතාරින කෙනෙක්ට කියලා දෙනවා. නැවත නැවත හිතන්න කල්පනා කරන්න කියන මොකද්ද අන්න වෙනස්ම වූ අදහසකින් වැඩ කරන පිරිසක්. වෙනස්ම වූ මතවාදයක් ඔළුවට දාගෙන තියෙන පිරිසක්. මොකද්ද මතවාදය? අන්න අර විදිහට සම විශේෂ හීන කියන මාන තුනෙන්ම ගැලවෙන්න තියනවා නම් යහපත්. ඒ විදිහේ වෙනසක් අපේ හිත තුළ ඇති වෙන්නේ නැත්නම් යහපත් කියන විශේෂ වූ මතවාදයක් තමයි තියෙන්නේ. නමුත් අර විදිහට අදහසක් දැඩිව අරගත්ත සම විශේෂ හීන කියනේ අදහස් දැඩි ලෙස හිතේ දරාගත්ත කට්ටිය අන්න සමහර විට පැවිදි කෙනෙක්ට පවා මේ විදිහේ උපදේශක් දෙන්න මේ විදිහට කටයුතු කරන්නයි කියලා පෙන්වලා දෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒ වෙලාවදී කමක් නැහැ. ඉතින් හොඳයි කියලා අපි අහගෙන ඉන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම ඔන්න ඔය පැවිදි ස්වરૂපය තුලම තියනවා කියන දේ නාහන ගතියක්. කියන දේ නහයට අහන්න ඇති ගතියක් තියෙනවා. ඒක නිසාම තමයි ඒ වගේ ස්වરૂපයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් බුද්ධ චරිත ගත්තත් අර විදියට දරුවෙක් ලැබිච්ච මොහොතක, අර විදියට රජකමක් බාරගන්න ඉන්න මොහොතක, අර විදියට හොඳ පවුලක් ගොඩනැගිච්ච මොහොතක අන්න ඔක්කොම දමලා ගහලා යන්න ගියා. දමලා ගහලා යන්න ගියා. එතකොට ගියේ කොහොමද? ගියේ අන්න හිඟන ස්වરૂපයක් බවට තමයි පත් උනේ. හිඟන වේශයක් තමයි අරගත්තේ. ඉතින් අන්න කියන දේ අහන ස්වභාවයක්, අනුන්ගේ මතවාද පිළිගන්න ස්වභාවයක් ඒ තුල තියනවාද කියලා අන්න යම්කිසි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මේ මොන වගේ අදහසකින් දන්න අර වගේ වෙනස්ම වූ අදහසකින් තමයි මේ කටයුතු කරන්න කියලා දකින්න පුළුවන්. ඉතින් එහෙම නික්මිලා ගිහිල්ලා අන්තිමට කියනවා මම මේ පෞල් සම්බන්ධතාවලින්, මම මේ දූ දරුවන්ගෙන්, මම මේ වස්සු සම්භාරවලින්, මම මේ රජකම් වලින් පීඩාවට පත්තු නෙමි කියලා අමුතුම විදිය වචනෙකුත් කියනවා. නික්මිලා ගියා විත රක්නෙ මේ කියනවා, මං ඒවයෙන් තුවාල ලද්දෙක් වෙමි, මම මේ විදියට සැප සම්පත්වලින් පීඩාවට ලක්වුණ කෙනෙක් වෙමි කියලා සඳහන් කරනවා. අන්න විදිහේ මෙන්න මේ මාන තුනෙන් මිදිලා යන උත්සාහයක් දරන කෙනෙක් කියන ප්‍රකාශය. එතකොට අපිට මේ විදිහට මාන තුනෙන් නික්මිලා යන්න නම් යම් කිසි විදියක අමුතු වූ ප්‍රතිපදාවකට බැසගන්න වෙනවා. අමුතු දෙයකට බැසගන්න වෙනවා. අර සුපුරුදු ප්‍රතිපදාවෙන් පොඩක් මිදෙන්න වෙනවා. අර සුපුරුදු ගමනෙන් පොඩක් මිදෙන්න වෙනවා. මිදිලා මෙන්න මේ කියන කතාව මොකද්ද කියලා නැවත නැවත අත්දකින්න උත්සාහ කරන. ඉතින් අර කෙනෙක් සඳහන් කරනවා, මොකද්ද මේ මේ මට මම හරි කියලා පේනවා. අනිත් කට්ටිය සියල්ලෝම වැරදි කියලා බොහොම පහසුවෙන් අඳුරගන්න පුළුවන්. නමුත් කොහොමද මගේ තියෙන වැරද්දක් මම දකින්නේ කියලා හිතන්න කල්පනා කරන්නේ කොහොමද කියලා. අන්න මෙතනත් ඇකිනවා, මම එතකොට බලනවා මගේ දිහා වෙන කෙනෙක් දිහා බලනවා වගේ. මම බලනවා මම මේ කටයුතු කරන කොට වෙන කෙනෙක් මෙහෙම කරා නම් කොයි විදිහටද මගේ ප්‍රතිචාරය කියලා. අන්න ඒ විදිහට අමුතුම බැල්මකින්, විශේෂ බැල්මකින් මගේ දිහාම මම බලනවා කියලා මේ තැනත්තා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය ප්‍රතිපදාව තුලින් තමයි එක්තරා විදිහක මෙන්න මේ සම විශේෂ හීන කියන මෙන්න මේ මාන තුනෙන් කම්පා නොවන ආකාරයක් අපි තුල ගොඩනගා ගන්න හැකි වෙන්නේ. ඉතින් එක්තරා විදිහක අපි හිතම ඕන සිහිය පිහිටවන කෙනෙක්, අනේ මේ විදිහට කටයුතු කරන කෙනෙක්ට දකින්න පුළුවනි, අත් දකින්න පුළුවනි අපි හිතනවා යම් කිසි දේවල් වලට අපි විශේෂයක් කරන ආකාරය, යම් කිසි සිතුවිලි අපි හොඳයි කියලා අල්ල ගන්න ආකාරයත්, තව සිතුවිලි හීනයි කියලා අල්ල ගන්න ආකාරයත්, තව දේවල් සම කියලා අල්ල ගන්න ආකාරයත් අපිට දකින්න පුළුවන්. එතකොට එක්තරා විදිහක අන්නර ඇවිදිනකොට පතුලට දැනෙන දේ, එහෙම නැත්නම් හුස්ම කියලා දැනෙන දේ අන්න අපි සමයි කියලා අඳුන ගන්න උත්සාහ වෙන දෙයක්. අන්න ඒකේ සිහිය පිහිටියා නම්, ඒකේ අවධානය යොමු කරගෙන ඉඳියා නම් ඒක හොඳයි කියන තත්වයක්, අර ලෝක මතයක් වගේ එතන තියෙනවා. නමුත් ඒ ලෝක මතයක් ඉදිරින් තියාගෙන තමයි මේ ප්‍රතිපදාව පටන් ගන්න වෙන්නේ. එතකොට එක්තරා විදිහක අපි හුස්ම පාදයට දැනෙන දැනීම හොඳයි කියන තත්වයක ඉන්නවා. ඒ විදිහේ සම අර වේදනාවන් විදියට ගන්නවා නම් නිකන් අර නොදුක් නොසුව වේදනාවක්, අදුක්කම සුඛ වේදනාවක් ඇති කරන දේ අපි අල්ල ගන්නවා මුලදී. ඒ අල්ලගෙන බැහැර කරනවා අර දුක් වේදනාවක් ඇති කරන දේ. අර විදියට හීනයි කියලා හිතෙන දේ බැහැර කරනවා. ඊළඟට අර විශේෂයි කියලා හිතෙන දේ බැහැර කරනවා. අර විදියට සතුටු වේදනාවක් ඇති වෙන, සුඛ වේදනාවක් ඇති වෙන දේත් බැහැර කරනවා. නමුත් ඒක ආරම්භයක් පමණයි. ඒක ආරම්භයක් පමණයි. ඉතින් ගොඩක් වෙලාවට සම කියන தත්ත්වයට එළඹිලා අර දෙක බැහැර කරලා කල්ගත කරන, ඒ දෙක ප්‍රතික්ෂේප කරන පිරිස් අපිට දකින්න පුළුවනි මේ ප්‍රතිපදාව තුලිනුත්. අන්න ඒගොල්ලන්ගේ රචනය තමයි හුස්මේ තියනකන් හොඳයි, හුස්මෙන් එළියට ගියොත් අන්න වැඩේ අවුල් ගියා, වැඩේ වැරදුනා කියන අදහසක් තමයි මෙන්න මේ පිරිස තුල තියෙන්නේ. නමුත් එතනින් පටන් ගත්තට මොකද, එතන රැඳිලා ඉඳියොත් අන්න අර සම தත්ත්වේ හිර වුණා වෙනවා. සමතත්වයෙන් ගැලවෙන්න නම් අන්න අර විශේෂ හීන දෙකටත් එන්න දීලා බලන්න ඕනේ. මේ එක්තරා හිතවිලි මම විශේෂ විදියට අල්ල ගන්නවා, එක්තරා සිතවිලි හීන විදියට අල්ල ගන්නවා, එක්තරා සිතවිලි සම විදියට අල්ල ගන්නවා. ඒවා නැවත නැවත එනකොට මම ඒවට නැවත නැවත කොයි ආකාරයෙන්ද ප්‍රතික්ෂේප කරන්නේ, කොයි ආකාරයෙන්ද බාරගන්නේ, කොයි ආකාරයෙන්ද මේ විදියට කටයුතු කරන්නේ කියලා දකින්න පුළුවන්. ඉතින් කාලයක් තිස්සේ කරගෙන යනකොට අන කෙනෙක්ට මේ හුස්මේ තියුණත් එකයි, හිතවිල්ලක තියුණත් එකයි, කයේ වේදනාවක තියුණත් එකයි, නිදිමත දැනුණත් එකයි, දුක දැනුණත් එකයි, සතුට දැනුණත් එකයි කියන ස්වභාවයක් එනවනම් අන්න ඒ දැනත්ත ටික 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 මොකද්ද මේ සම විශේෂ හීන කියන තත්වයන් දුරස් කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඇතුළත පුහුණුවක් අනිවාර්යෙන් තියෙනවා. බාහිර පරිසරෙන් විතරක් මේක හිතලා කල්පනා කරලා ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ පුහුණුව කරනකොට කරනකොට අන්න මේ තැනත්තා ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ විදියට සම විශේෂ හීන කියන මානවලින් ටික ටික දුරස් වෙනවා කියලා දකින්න පුළුවන්. ඒකත් කාලයක් තිස්සේ කරනකොට, කාලයක් තිස්සේ කරනකොට තේරෙනවා සද්දයක් ආවොත් ඒක බාරගන්න ස්වභාවයක්, හිතවිල්ලක් ආවොත් ඒක බාරගන්න ස්වභාවයක්, හුස්ම දැනුනොත් ඒක බාරගන්න ස්වභාවයක්, නිදිමත දැනුනොත් ඒක බාරගන්න ස්වභාවයක්, වෙන මොකක් හරි දැනුවත් ඒක බාර ගන්න ස්වභාවයක්, ඔන විදිහට කිසිම දෙයක් සම විශේෂ හීන නොකරන ස්වභාවයක් තමුන් තුල ටිකෙන් ටික මතුවලා එනවා කියලා. අන්නේ මතුවීම තුලින් තමයි අපිට මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ අවවාද කරන විදිහට මෙන්න මේ සම විශේෂ හීන කියන අන්නේ විදිහට මඤ්ඤණා ඇති කරගන්නේ නැහැ, සිතවිලි ඇති කරගන්නේ නැහැ. අන්නේ විදිහට ඒ විධාන තුන මත කම්පා නොවන තැනත්තට මේ සම විශේෂ කියලා ભેදයක් හිත තුල ඇති වෙන්නේ නැහැ. ඉතින් කොච්චර කාලයක් ඔය පුහුණුව කරන්න වෙයිද කියලා අපිට හිතා ගන්න පුළුවනි. එක එක්කෙනා තුල මැන ගන්න පුළුවනි. මොකද හේතුව හැම වෙලේම යම් කිසි දෙයක් හොඳයි එක දෙයක් නරකයි කියන ભેදයක් අපි තුල ඇති වෙලා එනවා. හුස්ම හොඳයි කියන ભેදයක් අපි තුල ඇති වෙලා එනවා. සිටිවිල්ලකට ගියොත් නරකයි කියන ભેදයක් ඇති වෙලා එනවා. කය වේදනාවක් දැනුනොත් නරකයි කියන ભેදයක් ඇති වෙලා එනවා. නමුත් ටික 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 කරනකොට අර නිකන් වෙන කරන්න දෙයක් නැතිකමට වගේ මේ දැනත්තා ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ වෙනස බාර ගන්න ස්වභාවයක්, මේ වෙනස ප්‍රතික්ෂේප නොකරන ස්වභාවයක් තමුන් තුළ මතු කරගන්න පුළුවනි. ඒ සඳහා සෑහෙන කාලයක් ටිකෙන් ටික මේ ප්‍රතිපදාව කියෙදෙන්න ඕනි. මේ විදිහට ධර්මය අහන්න ඕනි. මේ විදිහට කමටහන් සුද්ධ කරගන්න ඕනි. එහෙම එහෙම කරනකොට කරනකොට ටිකෙන් ටික තේරෙනවා දැන් ඉතින් කෝක තියුණත් එකයි කියන. ජීවිතේ කරදරයක් ආවත් සැපතක් ආවත් එකයි කියන. එහෙම නැත්නම් සම මට්ටමක් තියුණත් එකයි කියන. ඔන්න විදිහ ස්වභාවයක් ටිකෙන් ටික ටිකෙන් ටික මතු වෙලා එනවා කියලා. ඉතින් මුලදී පේන්නේ මේක තව තව වැඩි වෙනවා කියලා. තව තව ඇවිස්සලා එනවා කියලා. මොකද හේතුව අන්න අර වෙනස තව තව පේන්න ගන්නවා. එකකට විශේෂයක් කිරීමක්, තව කෙනෙක්ට හීන කිරීමක් අපි තුල වැඩි වැඩියෙන් පේන්න ගන්නවා. අපිට අනේ වහට පිටාව ඉන්න කට්ටියගේ වැරදි හොඳට පේන්න ගන්නවා. ඒ වැරදි වලට සටන් කරන්න ගිහිල්ලා නැවත නැවත විවාදවලට අපි අහු වෙනවා. විවාද පටලවා ගන්නවා. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මේ ප්‍රතිපදාව කියදෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදිහට ගමන් කරනකොට ඕවා කියලා වැඩක් නැහැ කියන තත්වයක්, අන්න කෙනෙක් ඇහුවොත් මිසක් කියන්නේ නැහැ කියන තත්වයක්, ওই විදිහට කතා බහ කරලා පෙන්නලා දීලා මිනිස්සුන් අහදන්න බෑ කියන තත්වයක් සමහර විට මතුවලා ඉන්න පුළුවනි. ටිකෙන් ටික දියුණු වෙන්න පුළුවනි. අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් තමුන් තුළ වඩා ගන්න පුළුවනි. මොන වගේ ප්‍රතිපදාවද? මෙන්න මේ විදිහට නොයෙකුත් අදහස් උදහස් ඇති කරගෙන කෙනෙක් එක්ක විවාද නොකරන තත්වයක්, විවාදයකට පැටලෙන්නේ නැති ස්වභාවයක්, ඒ විදිහට සම විශේෂ කියලා අදහසක්වත් ඇති වෙන්නේ නැති ස්වභාවයක්. එතකොට අපි ඔය රහතන් වහන්සේලා පිළිබඳ කතන්දර අහලා තියෙනවා. ඉතින් ඒකතරක සඳහන් කරන මොකද්ද, මගේ මේ කය කපලා විනාශ කරලා දැම්මත්, මේ කඩුවක් අරන් ඉන්න කෙනෙක්ට කියන්නේ මොකද්ද, මගේ මේ කය කපලා විනාශ කරලා දැම්මත්, එහෙම නැත්නම් එහෙම නොකර ඉඳියත් එහෙම විශේෂයක් මට ඇති වෙන්නේ නැහැ. මොකද එහෙම සතුටක් මට ඇති වෙන්නේ නැහැ. කැපුවා කියලා දුකක් මට ඇති වෙන්නේත් නැහැ. අනේ විදිහේ ස්වභාවයක් මං මගේ හිත තුල ලං කරගෙන තියනවා කියලා මෙන්න මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒතර එක්තරා විදිහක අන්න අර විශේෂයක් කියලා එකකුත් නැහැ. හීන කියලා එකකුත් නැහැ. සම කියලා එකකුත් තමන් තුල ඇති නොවන ස්වභාවයක් ප්‍රකාශ කරනවා මේ ස්වාමින් වහන්සේ. එතකොට එන්නේ විදිහේ தත්වයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික අපිට අනුග්‍රහ කරන්නේ. මේ විදිහේ தත්වයක් තමයි අපි මේ අපි තුල ලං කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම தත්වයක් ලං කරගත්තොත් අන්න ඒ තැනත්තා විවාද වලට පැටලෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ වටපිටාව ඉන්න කට්ටිය එක්ක ආරවුල් ඇති කරගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එක්තරා අවස්ථාවක අන්න අර නසරුදීන්ගේ කතාවක් තියෙනවා. මොකද්ද නසරුදීන්ට පොඩි නිකං කොලොප්පමක් කරන්න හිතපු ගමේ කට්ටිය, නසරුදීන්ව අපහසුතාවයට පත් කරන්න හිතපු ගමේ කට්ටිය, නසරුදීන් සමග විවාදයකට පැටලෙන්න හිතපු ගමේ කට්ටිය මොකද කරන්නේ? ඉරිදා දවසක අන්න ගමේ ප්‍රධාන ශාලාවට ඇවිල්ලා අපිට මේ දේශනයක් දෙන්න, ඔබ ඔය කියන ධර්මය අපිට උගන්වන්න කියලා ඔන්න ආරාධනාවක් කරා. ඉතින් මේ තැනත් මොකද කරේ? මේ ආරාධනාව බාරගත්තා. දැන් මේ ගමේ පිරිස අන්න විවාදයකට පැටලෙන්න තමයි මේ එන්නේ. නමුත් ආරාධනාව බාරගත්තා. බාරගෙන ගිහිල්ලා හොඳට වේදිකාවට නැගලා විමසා සිටිනවා මෙන්න මෙහෙම. කොහොමද විමසා සිටින්නේ? මිත්‍රවරුනි, මම අද ඔබට මොකද්ද කියන්නේ කියලා, මොකද්ද කියන්නේ යන්නේ කියලා ඔබ දන්නවද කියලා විමසා සිටිනවා. එතකොට මේ පිරිස බොහොම උනන්දුවෙන් ප්‍රකාශ කරනවා, අපි දන්නේ නැහනේ, අපිට කියන්නකො කියලා ප්‍රකාශ කරනවා. එතකොට නසරුදීන් කියනවා, අයියෝ මේ වගේ දෙයක්වත් තේරෙන්නේ නැති මෝඩයෝ ටිකකට මේ බණ කියලා වැඩක් නැහැ කියලා ඔන්න වේදිකාවෙන් බැහැලා යනවා. වේදිකාවෙන් බැහැලා යනවා අර විදිහට විවාදයක් ඇති නොකරගෙන බැහැලා යනවා. ඊට පස්සේ දෙවනි දවසෙත් නැවත ඊළඟ සතියේ දවසෙත් මේ පිරිස ගිහිල්ලා ආරාධනා කරන මොකද්ද නැවතත් ඇවිල්ලා අපිට මේ විදිහට අපේ ශාලාවට ඇවිල්ලා ඉරිදා දවසේ අපිට මේ විදිහේ බණක් කියන්න කියලා. එතකොට දෙවනි ආරාධනාවක් බාර ගන්නවා. බාරගෙන ගිහිල්ලා නැවතත් වේදිකාවට නැගලා අර පරණ පුරුදු ප්‍රශ්නේම අහනවා. දැන් අහගෙන ඉන්න පිරිසත් දැන් සූදානම් වෙලා ඉන්නේ. මොකටද? අන අහනවා මිත්‍රවරුනි, ඔබට අද මම කියන්න යන දේ ඔබ දන්නවද කියලා විමසා සිටිනවා. එතකොට මේ පිරිස කියනවා අපි දන්නවා. ඉතින් එහෙනම් දන්නවනේ, ඉතින් තව කියන්න දෙයක් නැහැ නේ, එහෙනම් ඔයගොල්ලෝ ගෙවල් වලට යන්න කියලා. මේ මිනිස්සයා දෙවනි දවසෙත් බහැලා යනවා. දෙවනි දවසෙත් විවාදයකට පැටලෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත වාරක් අර පිරිස ගිහිල්ලා ඔන්න තුන්වෙනි පාරටත් කොහොම හරි මේක අල්ල ගන්න ඕනි කියලා, තුන්වෙනි පාරට හරි මේ වැඩේ දෙන්නම් කියලා ඔන්න තුන්වෙනි වරත් ආරාධනා කරනවා. තුන්වෙනි වරත් බාර ගන්නවා. බාරගෙන නැවතත් අර විදිහට වේදිකාවට නැගලා අහනවා, අන්න මිත්‍රවරුනි, ඔබ දන්නවද මම ඔබට අද කියන්න යන දේ? එතකොට දැන් මේ පිරිස හොඳටම සූදානම් වෙලා ඉන්නේ. මේ පිරිස කියනවා ටික දෙනෙක් කෑ ගහනවා අපි දන්නවා කියලා, ඉතුරු පිරිස කෑ ගහනවා අපි දන්නේ නැහැ කියලා. දැන් ඉතින් කියන්න වෙනවා නේ කියන අදහසින් තමයි මෙහෙම කියන්නේ. එතකොට නසරුදීන් කියනවා නියමයි, හරි, දන්නේ උන් ටික දන්නේ නැති උන්ට කියලා දීපල්ලා කියලා ආපහු බැහැලා යනවා. ආපහු බැහැලා යනවා. අන්න විවාදයකට පැටලෙ නොවන ප්‍රතිපදාවක් අමුතු විදිහක හාස්‍යයක් තුලින් අපිට පෙන්ලා දෙනවා. නමුත් අපි බලන්නකෝ, අපි ප්‍රශ්නයක් අහන කන් ඉන්නේ උත්තරයක් ලබා දෙන්න. ඊළඟට විමසන කන් ඉන්නේ අපේ අදහස මතු කළ දෙන්න. මේ විදිහේ සබාවක් ලැබෙන කන්නේ අපි ඉන්නේ මොකක් හරි බණක් ප්‍රකාශ කරන්න. ඉතින් ඒ විවාද වලට පැටලිලා ඔන්න කෙලවර වෙනවා. අර විදිහට නොයෙකුත් ආරවුල් ඇති කරගෙන කෙලවර වෙනවා. ඉතින් මේ දේවියට බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක නොතේරුණත් මොකද බොහොම වටිනා ධර්ම කරුණක් තමයි ප්‍රකාශ කරන්නේ. අර විදිහට අර ලෝකයේ තුල ගැටෙන්නේ නැතුව කොයි විදිහටද වලකට එලි කටුපඳුරු මගහැරලා සපත්තු දෙකක් දාගන්නේ කියන අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ගැන හැර දක්වන්නේ. කොයි විදිහටද අන්න සම විශේෂ හීන කියලා මෙන්න මේ විදිහේ මාන තුනක් පිළිබඳ අදහසක් තමන් තුළ නැති කරගත්තා නම් අන්න ඒ තැනැත්තට ඒ විදිහ අදහසක් හිත තුළ ඇති වෙන්නෙම නැහැ. ඒ දිහා අදහසක් මතුවෙලා එන්නෙම නැහැ. අන්න ඒක නිසා මෙන්න මේ මානවලින් කම්පාවට මේ තැනැත්තා පත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ඒ විදිහේ කම්පා නොවීමක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අතුස්සලා අහන්න පුළුවන්. එහෙම නැත්තම් අපි
යෝෂා මාන තුනම නැතුව ඉන්න තැන කියන එක ධර්මද්දුවට තේරුණේ නැහැ ස්වාමිනාස. මම ඉහළයි කියන එක නැතු ඉන්නක තේරෙනවා, පහළයි කියලා නැතු ඉන්නක තේරෙනවා. එතකොට සමයි කියන එකට එහෙම වුණොත් අපි එන්නේ. එතකොට සමයි කියන එකත් ඇති වුණොත් එතකොට ඒ කියන්නේ අපි ඒක අපිට කමක් නැහැ කියන වගේ අදහසක් එන්නේ. ඒක අදාළ නැහැ වගේ අදහසක් ස්වාමීන් වහන්සේ එන්නේ.
ඔය එතකොට දැන් ඔය සමයි කියන අදහස අපිට හැම වෙලේම බාර ගන්න පුළුවන් දෙයක් නේ ඔතෙන්දි එන්නේ. දැන් කියන්නේ ඔය අරගල වැඩි හරියක් අපි සටන් කරන්න බහිනවා නම් අපිට පේනවා මේ සමතත්වයක් ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. සමතත්වයක් ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියන අදහසක් අපි තුල මතුවලා එනවනේ. ඒක අපිට සාමාන්‍යයෙන් සාධාරණයි කියලා පෙන්වන්න පුළුවන් මතේ. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මෙන්න මේ සම කියලා අරගත්තත් ඒකත් විවාදවලට පැටලෙන්න මෙතන අතර හේතු වෙනවා කියලා. විවාදවලට පටලව ගන්න මේකත් හේතුවක් කියලා. ඉතින් එක්තරා විදිහක අපි ගමු බාහිර ලෝකෙන් තෝ අදහස අපිට පෙන්වුම් කරන්න බෑ. සමතත්වෙත් අපේ හිතෙන් නැති කරන්න ඕනේ. එහෙම අදහසක්වත් අපිට එන්නේ නැහැ කියන අදහසක් ඒගොල්ලන්ට විකුණන්න අමාරු වෙයි. නමුත් මේ විදිහට බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න කියලා තියෙනවා. මොකද්ද මේ සමතත්වෙ කොට දෙනෙක් ඇලෙන්න පුළුවන්. අර දෙකට වැඩිය තද විදිහට ඕක අල්ලනවා. මොකද හේතුව ඕක සාධාරණයි කියලා අපිට පෙන්වන්න පුළුවන් මතේ. අර දෙකේ හැම වෙලේම අසාධාරණ පැත්තක් කොකුණත් අපිට තියෙනවා. ඒ විදිහ දෙයක් අපිට ගණන් හදලා බලාගන්න පුළුවන්. නමුත් මේ සමතත්ත්වය ගත්තොත් අන්න එතන යම්කිසි විදිහක ස්ථිර බවක්, එතන යම්කිසි විදිහක මේ බුදුරජාණන් වහන්සේ කියන මතේ අපි පිළිගන්නවද නැද්ද කියන අදහසක් අපි තුල තියෙනවා. ඒ විදිහ ප්‍රශ්නයක් අපිට මතුවෙන්න පුළුවන්. නමුත් ඉතින් බුදු වෙලෙක් පහළ වෙලා අන්න එතනත් ඉක්මවලා යන්න පුළුවන්. අර අපි ඉස්සර කිව්වා අන්ත දෙකයි මැදයි ගැන කතාවක් පෞගේ කාලෙක. එතකොට මැද වගේ තමයි ඕක. එහෙම නැත්නම් දැන් ඇවිදිනකොට සිහිය පිහිටවනකොට හුස්ම, එහෙම නැත්නම් ඇවිදිනකොට පතුලට දැනෙන ඒ රළු බව, පොළවේ ස්වභාවය වගේ තමයි ඕක. එතකොට ඕක අපි අතාරින්න කැමති නැහැ. එක්තරා විදිහක අපිට පේනවා මේ කලින්ටත් වැඩිය ස්ථිර විදිහට මේ මැද අල්ල ගන්න ආකාරයක්, හුස්ම අල්ල ගන්න ආකාරයක්, පතුලට දැනෙන දැනීම අල්ල ගන්න ආකාරයක්. නමුත් අන්න ආධුනික ස්වභාවයේදී ඒක කමක් නැහැ. ටික ටික කල් ගෙවනකොට මේ මැදත් අතාරින තත්ත්වයක් අපි තුල ලං කරගත යුතුයි. ඉතින් මැද අතාරින්නේ කොහොමද? අන්න හුස්මත් අතාරින්න වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟ පතුලේ තියෙන දැනීමත් අතරින්න වෙන අවස්ථාවක් තියෙනවා. නැත්තම් අර උපකරණයට ආයුධයට දීපු දේ දැඩි කොට අල්ල ගත්තා කියන ගැටලුව තමයි තියෙන්නේ. දැලි පිහියක් අමෝරා ගත්තා කියන ගැටලුව තමයි තියෙන්නේ. ඒතර කෙනෙක් හිතනවා මේක මේ බොහෝම කාලෙකින් බොහෝම මේ කාලය දෙය අවුරුදු ගණනාවක් වඩලා කරන්න ඕනේ දෙයක් කියලා. නමුත් ඇත්තටම අන සතියෙන් දෙකෙන් තුනෙන් වුණත් කෙනෙක්ට මෙන්න මේ ටික මේ මැද අතාරිනවා කියන එක, එහෙම නැත්නම් මේ සම ස්වභාවය අතාරිනවා කියන එක තමුන් තුළ හිත තුළින් මේ ගමන තුළින් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඒක අතහැරි නැත්නම් මොකද වෙන්නේ? අන නැවතත් සංසාර ගමනම තමයි. සංසාර ගමනෙන් මිදිලා යන යම් කිසි පොඩි කවුලුවක් වගේ එකක් විවෘත වුණා. නමුත් නැවතත් සම තත්ත්වය අපි අල්ලගත්තා. මැද අල්ලගත්තා. ඉතින් මැදාල්ල ගන්න අතාරිනවා කියන එක ටිකක් ඉතින් දනවන්න අමාරුයි. ඒක ඉතින් බුදු කෙනෙක් පහළ වෙලාම කියන්න ඕනේ කතාවක් තමයි. මොකද ලෝක මතයට අනුව අපිට මැද සාධාරණයි කියලා තමයි හිතෙන්නේ. එතකොට අපි මැද අතාරින්නේ කොහොමද කියලා ගත්තොත් මුලින් ඉතින් මැදට එන්න එපැයි. ඒක හරි. එතකොට ලෝකෙ මිනිස්සුත් ගොඩ දෙනෙක් මැදට එන උත්සාහ කරනවා. ඒ විදිහ අදහසක් මතවාදයක් දක්වනවා. අර විදිහ සමතැනක් හොඳයි කියන අදහසක් අපිට අහන්න පුළුවන් ලෝකෙත්. නමුත් මැද අතරින කතාවක් ලෝකෙ තුල අහන්න නැහැ. ඊළඟට ප්‍රතිපදාව තුලත් හුස්ම හොඳයි, පයට දැනෙන දැනීම හොඳයි කියන දේ අහන්න තියෙනවා. නමුත් මේ දෙකත් අතරින වෙනවා කියන ස්වභාවයක් අපිට දකින්න අමාරුයි. ඒ ටික තමයි බුදුරෙකේ කෘත්‍ය. බුදුරෙ පහළලා පෙන්වන්න උත්සාහ කරන ගමන. ඉතින් ඒ සඳහා යම් කිසි විදියක මැද අතරීමක් ප්‍රතිපදාවක් තුලින් ලං කරගත යුතුයි. ඉතින් අපි දන්නවා දැන් අපි කියලා අදහසක් මේක හොඳයි නරකයි කියන අදහස් අපි තුල නිතර නිතර තියෙනවානේ. නමුත් මේ ප්‍රතිපදා වඩනකොට වඩනකොට අරට මැදට තියෙන ස්ථිර භාවයත්, හුස්මට තියෙන බැඳීමත්, පතුලට තියෙන බැඳීමත් අත්හරිනකොට හතරිනකොට යන දිහා ඕන දිහාවක ගියාවේ කියලා මේක අර සරුංගලේ නූල කඩලා ඇරියා වගේ අතහැරලා දාලා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ තැනත තුල අන්න අර විදිහේ කේන්ද්‍රයක්, අර විදිහේ ස්ථාවරයක් ටිකෙන් ටික අඩු වෙනවා කියන එක දකින්න පුළුවන්. එතකොට අර කාටකරුන් දිසාවින් ආස කියන මොකද්ද මේ ගංගක දියසුලියක් තියනකන් අපිට පෙන්වන්න පුළුවනි මෙතන අතන කියලා. නමුත් දියසුලිය නැතිව ගියාම එහෙම මෙතන අතන කියලා පෙන්වන්න තැනකුත් නැහැ. ඒ වගේම ගඟේ තියුණේ වතුර, දියසුලියේ තියුණේ වතුර. අර විදිහට ස්ථාවරයක් කෝණයක් පෙන්වන්න බැරුව ගියා කියලා සඳහන් කරනවා. ඒ විදිහ දෙයක් තමයි අතන තියෙන්නේ. ඒක ප්‍රතිපදාව තුළින් ලං කරගත යුතු දෙයක්. ප්‍රතිපදා වඩනකොට වඩනකොට කෙනෙක්ට තේරෙනවා අර විදිහට මැද අල්ලගෙන ඉන්නේ නැත්තම්, මැදත් අතාරින්න ටික ටික හුරු වෙනවා නම් කෙනෙක්ට තේරෙනවා ඔන්න ඔය විදිහට සම විශේෂ දෙක විතරක් නෙමෙයි, මේ සම වෙන හීන විශේෂ දෙක විතරක් නෙමෙයි, සම කියන අදහසක්වත් අල්ලගෙන මම විවාද වලට පට ඇරෙන්නේ නැහැ. අර විදිහට හුස්මත් හොඳයි කියලා අල්ලගෙන අනිත් ඒවා ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට වෙන දෙයක් බාරගෙන එන අරමුණක් බාරගෙන ගමන් කිරීමක්, සිහිය පිහිටවගෙන සිටීමක් අපිට අත්දකින්න පුළුවන්. ඒ විදිහේදී ප්‍රතිපදාවෙන් ටිකෙන් ටික ටිකෙන් ටික මැද අතහැරීමක්, සම කියන தත්ත්වය අතහැරීමකුත් තියෙනවා. ඉතින් ඒක කාලෙත් එක්ක තිරණය වෙන ගමනක් කියලා තමයි මට හිතෙන්නේ. කාලයක් තිස්සේ කරනකොට කරනකොට අන්න මැදට තියෙන බැඳීම උනත් ටිකෙන් ටික දුරස් වෙලා යනවා. සමහර විට අපි අකමැත්තෙන් නමුත් දුරස් වෙනවා ප්‍රතිපදාව තුලින්. අපි අල්ලගෙන ඉන්න උත්සාහ කරනවා. හුස්ම නැති වුණෝ කියලා විලාප තියෙනවා. නමුත් ටිකෙන් ටික ඒකත් අතහැරෙනවා. ඒකත් අතහැරෙන ස්වභාවයක් දකින්න පුළුවන්. අතහැරිලා නිකන් අර ගලණයක් එක්ක ඉන්නවා වගේ, ජල පහරක් එක්ක ඉන්නවා වගේ, එක දෙයක්වත් විශේෂ නොකරන, එක දෙයක්වත් හීන නොකරන, එක දෙයක්වත් සම නොකරන තත්ත්වයක් ටිකෙන් ටික ලං කරගන්න පුළුවන් වෙයි. ඒ විදිහට අරමුණු අතර වෙනස නැති වෙනවා කියන්නේ බාහිර ජීවිතයේ ඔය කියන පරිවර්තනෙත් වෙනවා. තේරුණාද? අහපු ප්‍රශ්නෙට දන්නේ උත්තර දුන්නේ.
හරියට මහ ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ. මේ පිළිතුරත් අන්තිතර මට පැහැදිලි වුණා කියලා ස්වාමීන් වහන්සේ. වහන්සේට බොහොම පිං.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයං දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතම් සබ්බං අච්ඡං කමතමේ භන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සෝපත්තේවා සෝපත්තේවා.